අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම දේශනාවකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ච බාහිරානි ආයතනානි වේදිතබ්බානි ඉති කෝපනීතං වුත්තං කිංචේතං පටිච්ච වුත්තං රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං ධම්මායතනං ඉති යන්තං වුත්තං ඉතිමේතං ඉදමේතං පටිච්ච වුත්තන්ති ඉදං ဒුතියං චක්කං තීති ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් දන්න පරිදි අපි මේ ධර්ම දේශනාවලියට මාතුකා සපයා ගන්නේ ਸਰුවචන දේශිත ශ්‍රීමුක දේශනාවක් වෙන චච්ඡක්ක සූත්‍රය. ඒකේ හය කාරණා හයක් සඳහන් වෙන නිසායි ච ච කියන වචන දෙක මුල් කරන් තමයි චක්ක හයක් ච චක්ක කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අපි ඊයේ වෙලා ගත්තා ඒ පළවෙනි චක්කය පළවෙනි හය ච අජ්ජත්ත අජ්ජත්තිකානි ආයතනානි කියලා. ඉතින් ඒකදී ඒ අජ්ජත්තික ආයතන වශයෙන් මෙහිලා සරුවචනාංශය අදහස් කරන්නේ කොමක්ද කියන එක නිද්දේශ වශයෙන් පෙන්නනවා. රූප ආයතනං චක්ක ආයතනං සෝත ආයතනං ගහන ආයතනං රස ජීව ආයතනං කාය ආයතනං මන ආයතනං කියලා. අදාපි ඉදිරියෙන් තියාගත්තේ ච බාහිරාණි ආයතනානි වේති තබ්බානි. භාවනා කරන යෝගාවචරයක් විසින් නැත්තම් යථාවබෝධය බලාපොරොත්තු වෙන්නකු විසින් දත යුතු බාහිර ආයතන හයක් තියෙනවා. ඉසර්වචනාංශේ සඳහන් කරනවා මෙහිලා මේ බාහිර ආයතන වශයෙන් මම මොකද්ද අදහස් කරන්නේ කියලා. රූප ආයතන, ශබ්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, කාය ආයතන, ධම්ම ආයතන. ඉති අන්තම් වුත්තං ඉද මේතම් පටිච්ච වුත්තං මම මේ බාහිර ආයතන කියලා යමක් කියවනම් මෙන්න මේකෙම මේකයි මේ අදහස් කරන්නේ. මේක තමයි මේ චක්ක්‍ය අතර ද්විතීය චක්කය දෙවෙනි වාටය දෙවෙනි කායේ කාණ්ඩේ. ඉතින් මේ හයත් අපි ඊයේ තේරුම් ගන්න උත්සාහ කරපු හයත් වෙන් කරන්න බැරි තරම් එකටයි වැඩ කරන්නේ. අපි මේ ඉගෙන ගන්නයි මේ පරිච්ඡේද වතයෙන් කොටස් වශයෙන් කරලා ඉගෙන ගන්නේ. ඉතින් නමුත් මේ අතර ලොකු සම්බන්ධතාව තියෙනවා චක්කායතනෙට ඇහැට මේ රූප ආයතනය චක්කායතන ආධ්‍යාත්මික ඇතුලේ උපකරණේ ආයතනයේ වශයෙන් වැඩ කරනවා. එහි උපය කියලා කියනවා අපි. ඒකට එල්ල වෙන්නේ ගෝචර වෙන්නේ එහෙම නැත්නම් ආපాతගත වෙන්නේ මේ රූප ආයතනය. මේ චක්කායතන කවදාකවත් මේ ශබ්ද ආයතනේ ගෝචර වෙන්නේ නැහැ. මුලිච්ච වෙන්නේ නැහැ. උනාට කිචි කැවෙන්නේ නැහැ. පැහැගීමක් ගන්න බෑ. දැනීමක් ගන්න බෑ. ගන්ධ ආයතනය, රස ආයතනය, පොට්ටබ්බ ආයතනය එහි උපයයට දැනෙන්නේ නැහැ. ඒ නිසා එහි උපේ තියෙන්නේ කර්මජ ශක්තියක්. ඒක කිචි කැවෙන්නේ, කිපෙන්නේ, ඇවිස්සෙන්නේ, උද්දීපනය වෙන්නේ රූප ආයතනවල පමණයි. ඒ වගේම සෝත ආයතනේ වශයෙන් ගන්න කම්බරේ කියලා අපි ගන්න සද්දේට සංවේදී ගතිය සද්ද ආයතනෙන් තමයි උනන්දු වෙන්නේ කිචි කැවෙන්නේ. ඒ සද්ද ආයතනෙට සද්ද ආයතන වෙනුවට රූප ගියාට කනට කියවන්න බෑ. ගන්ධ රස පහස කියවන්න බෑ. ඒ නිසා ඒ විශේෂයේ කම්බරේ කියන කොටස රූප ධර්මම තමයි සුවිශේෂී ඔපයක් ඒකේ තියෙනවා. සද්දයක් ඇවිල්ලා වැදිච්චාම ඒ සද්දය ලං වෙමින් පවතින සද්දයක්ද, දුරස්ත වෙමින් පවතින සද්දයක්ද, ස්ත්‍රී සද්දයක්ද, පුරුෂ සද්දයක්ද, මිහිරියක්ද, අමිහිරියක්ද, මට ආමන්ත්‍රණය කරනවද, එහෙම නැත්නම් වෙන කෙනෙකුට අහක යන සද්දයක්ද කියලා ඒ ලැබෙන සද්ද කොටාස විසද්ද තරංග කියලා ගත්තොත් ඒව වෙන්කොට දැනගැනීමේ ශක්තියක් ඒකට තියෙනවා. ඒ ශක්තිය ඒ තද්දේ වදිනකොටම ඇතිකරනේ කම්පන වේග එයා විද්‍යුත් තරංග ශක්තියක් පාඩපත් කරලා ඒ කනේ ස්නායු හරහා සද්ද අහන තැනට මොලේ කීප පොලකට තියන ගිනියලා ඒ පරණ දැනුමත් එක්ක මේ මගේම අම්මා, මේ මගේ තාත්තා, මේ මගේ දරුවා කියලා ඒ හඳුනා ගැනීමේ ශක්තිය ඒ මනායතනයට තියෙනවා. ඒ වගේම මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා විනිශ්චය කරලා ඒ ඇහිච්ච තද්දට ප්‍රතික්‍රියා කිරීම සම්පූර්ණ මනායතනයේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මනායතනයේ විතරයි අතීතනාගත පච්චුප්පන්න කියලා කාලයක් තියෙන්නේ. මේ සද්දායතනෙට නෑ. සද්දායතන කියන්නේ ඒ වෙලා වෙන සද්ද යල්ලන එක විතරයි යාට කරන්න පුළුවන්නේ. එයාට තීන්දුව කිරීමේ හැකියාවක් නෑ. මේ වෙච්ච එක හොඳක්ද නැත්නම් සූත මංගලයක්ද, සූත දුමංගලයක්ද, නරක දෙයක්ද කියලා දැනගැනීමේ හැකියාවක් නෑ. අන්නේ කිරුම් මනුන් ටික අතීතනාගත සංසන්දන ටික ලං වෙනවද දුරස් වෙනවද කියන මේ ටික ඔක්කොම මනායතනෙන් සිද්ධ වෙනවා. ඉතින් ඒක මේ කන කියන එක රූපයක් නිසා මෙන්න මෙතනයි මේක කියලා හරියටම භෞතික කයේ කන මෙහෙමයි, කනල්ල මිරිකන්න පුළුවන්. වැරදි වැඩක් කරනවා කනේල්ල මිරිකන්න පුළුවන්. නැත්තම් කම්බරේ කියන්නේ මේකයි, ශබ්ද තරංග ගන්න මේකයි කියලා කියන්න පුළුවන් වුණාට මේ මන ආයතනයේ කොතනද කියලා අල්ලන්න බෑ. ඒක අභිධර්මයේ එහෙම නැත්තම් අටු ආයුගයට එනකොට හෘද වස්තුවේ අඩපතක් පමණ ලේයි විතර වෙනස් වෙමින් යන ලේ වල එක පිටලා තියෙනවා කියලා ආචාර්ය මතයටත් අමතරව පුද්ගලික මතයක් තියෙනවා. නවීන විද්‍යාවේදී ඒක කියනවා, ඒක ගොඩක් වෙලාට මොලේ තියෙන්නේ, මොලේ ඇතුලේ තමයි මේක තියෙන්න ඕනේ කියලා. ඒක මොකද ඒගොල්ලෝ තර්ක කරනවා හෘද වස්තුව මාරු කරත් රුධිරේ මාරු කරත් පුද්ගලයාගේ කල්පනා මාරු වෙන්නේ නැහැ. නමුත් මොලේ මාරු කරන්නත් බෑ, මාරු කෙරුවොත් මරණය සිද්ධ වෙනවා. ඒ නිසා මොලය අත්‍යන්තයි ශාරීරික පැවැත්මට. හිසින් වෙන් කෙරුවට පස්සේ ආයේ හිස අහයි කරන්න බෑ. හෘද වස්තු අයින් කරලා අහයි කරන්න පුළුවන්. ඒ වුණාට පුද්ගලයාගේ චර්ිත වෙනස් වීමක් වෙන්නේ නැහැ. ලේ වෙනස් කරන්න පුළුවන්, පුද්ගලයාට වෙනස් වෙන්නේ නැහැ. මේ නිසා තර්ක කරනවා හෘද වස්තු වෙන එක වෙන්න බෑ කියලා, විශේෂයෙන්ම බටහිර ලෝකය. නමුත් ආශියාකරයේ විශේෂයෙන්ම අටුවාව පිළිගන්න, අභිධර්ම පිළිගන්න ඇත්තෝ හිතන මේක හෘද වස්තුවේ තියෙන කියලා. හැබැයි විනිශ්චය කරන්න අමාරුයි. බටහිර දාර්ශනික අනුව තර්කණය, එහෙම නැත්නම් දැනුම, එහෙම නැත්නම් අනුමාන ඥාන, ඒ ටික තියෙන මොලේ හැඟුම් බර ගතිය, సౌందర్య, ඒක තියෙන හෘද වස්තුවේ කියලා ඒ වගේ වෙන්කිරීලක් නම් කරනවා. ඒකල කියනවා දකුණු මොලේ ඔය තර්ක කරන්න පුළුවන්, දැනුම තියා ගන්න පුළුවන්, කිරන්න පුළුවන්, මනින්න පුළුවන්. කියන්නේ දුක ඇති කරන ක්‍රමයේ තියෙන වම් මොලේ තමයි. දකුණු මොලේ තියෙන సౌందర్య වැත්ත සියල්ලම gediy pitin පිළිගන්නේ. ඔක්කොටම සමසේ සලකන ගතිය ඒක සාමාන්‍යයෙන් එළියට එන්න දෙන්නේ නැහැ. මොකද වම් මොලේ හරිම ඡණ්ඩයි, හරි පරුසයි. ඒක දකුණු මොලේ තද කරගෙන ඉන්නේ. දකුණු මොලෙන් තමයි වමේ තියෙන හෘද වස්තුව පාලනය කරන්නේ. ඒක නිසා හෘද වස්තු කියන දේවල් අහන්න මොලේ ලෑස්ති නැහැ. නමුත් හෘද වස්තු නිතරම පණිවිඩ නිකුත් කරමින් ඉන්නවා. ලැබෙන්දියාව, හැඟුම් බර ගතිය, సౌందර්ය, සියල්ලටම සමසේ සලකන ගතිය වගේ. ඒකට නමුත් රජ වෙන්න දෙන්නේ නැහැ. වම් මොලේ හැම වෙලාවෙම මේක ඔබාගෙන තද කරගෙන ගත කරන්න. ඉතින් මෙවුව තාමත් මති විතරයි. මෙව එකක්වත් ඔප්පු කරපු දෙයක් නැහැ. සර්වඥාන්සේ කිසිම මතයක් මේකට ප්‍රකාශ කරලා නැහැ. නමුත් මනායතනය රූපයක් නෙවෙයි, ඒක නාම කොටසකට අයිති වෙන එකක්. ආයතන පහක් චක්කු, සෝත, ඝාණ, ජීව, කාය කියන ටිකක් ඒකට ගොදුරු වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා යමක් තියෙනවා නම් ඒවත් ඒවා අපේ රූප කොටස් කියලා ගණන් ගන්නවා. මනින්න පුළුවන් ඒකට ස්ථානයක් තියෙනවා. ඒක සුවිශේෂී ලක්ෂණ තියෙනවා. නමුත් මේ මන යතනේ සායකට ගොදුරුනේ ධර්ම කොටස බොහෝ විට රූපී වශයෙන් ගණන් ගන්නේ. ඒකෙන් තමයි මේ අතීත අනාගත ගැටලීම මේ ජීවිතයෙන් නිදා ගන්න මිනිහ හිත උදේ නැගිටතර පස්සේ ඒ දැනුම් සම්භාරයෙන්ම මම මේ ඉන්නේ කියලා සම්බන්ධතාවය පවත්වන්න ඒ මන ආයතනේ අවශ්‍ය කරනවා. ඉතින් ඒවා දෙක අතර පවතින සමவாயයට තමයි ජීවත් වෙනවයි කියලා කියන්නේ. යම් වෙලාවකට මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගොදුරු කර ගන්නා වූ ඇහැ කන දිව නාසය කය කියන කොටසින් මනස මෙන් වුණාට පස්සේ පුද්ගලයා මලේය කියලා මරණ සාතික දෙනවා. මෙතන එකට ජීවත් වෙන තාක්කල් තමයි මේ පැවැත්මක් වර්ධනයක් අනන්‍යතාවයක් ඔක්කොම ටික තියෙන්නේ. නමුත් අපි ඊයේ දේශනාවේදී තේරුම් ගන්න ගිය විදිහට ඒ හය අජ්ජත් බාහිර ආයතන එකතු වෙලා ඇති කරන මේ කටයුත්තේ සමவாய තුල ජීවිතයේ තුල මමයේ කියා ගන්නා වූ ඒකකයක් නැත්තම් පුද්ගලයෙක් නැත්තම් මධ්‍යස්ථානයක් හඳුනගන ඒ මමයි කියා ගන්නා වූ පුද්ගලයා මේ හයෙන් තමයි මේ සක්කාය කියන එක විමි මම විමි මම ඉන්නවා මේ සද්ධාහන්නේ මම මේ කන මගේ ඒ කන මිදුකවම රිදෙන කෙනෙක් ඉන්නවා. නමුත් ඉතින් එයා හිතනවා මේ ඔක්කොම මගේ මම මගේ ආත්මය කරගෙන තමයි අපි මේ අඳුර පාන්නේ. ඔය පූචාරං කතා කරන්නේ. නමුත් භාවනා විදි සර්වචනසේ පෙන්වන්න හදන්නේ එහෙමත් කියන්න පුළුවන් කොටසක් තියෙනවා. සවිඥාන කොටසක් තියෙනවා. එහෙම නැත්නම් සසංකාරික කොටසකුත් තියෙනවා. එහෙම නැත්නම් සචේතනික කොටසකුත් තියෙනවා. හැබැයි එක එකක් කොටු කරලා හුදුවට බලන්න හිටියොත් පේනවා බොහෝ විට සිද්ධ වෙන්නේ අචේතනිකවයි වැඩ. බොහෝ විට සිද්ධ වෙන්නේ අවිඥානිකවයි වැඩ. බොහෝ වැඩ සිද්ධ වෙන්නේ අසංස්කාරිකවයි. ඒ අවිඥානිකව අසංස්කාරික සිදුවෙනදී අනිවාර්යයෙන් මේ පුද්ගලයාට හානිදායකයි. ඒ සිදුවෙන කොටස මේ මම කියා ගත්තට කවදාකවත් මේ මනුෂ්‍යගේ සෞඛ්‍යයට යාදෙන එකක් නෙවෙයි, මානසික සෞඛ්‍යයට යාදෙන එකක් නෙවෙයි, පෞරුෂත්වයට, සීලයට, සදාචාරයට, ඉන්ද්‍රිය සංවරයට යාදෙන එකක් නෙවෙයි. මේ ඉන්ද්‍රිය හරීම අවලං, හරීම අසංවරයි, අශික්ෂිතයි. අශික්ෂිතයි කියලා වචන තියෙන අශික්ෂිතයි, ඒකට කියන අශික්ෂිතයි. ඒ වගේම කිසිම බයලජ්ජාවකට අහුම්කම් දෙන්නේ නැහැ. ඒ ඇහැට රූපයක් ආවට පස්සේ මේක බැලිය යුතුයි මේක නොබැලිය යුතුයි කියන එකක් ඇහැ දන්නේ නැහැ. කනට ශබ්ද ඇහෙනකොට මේක ඇසිය යුත්තක් ඇසිය නොයුත්තක් කියලා කනට කිසිම හැඟීමක් නැහැ. ඉතින් ඒ නිසා කනට නැහැ බයලජ්ජා දෙක. ඇහැට කනට දිවට නාසයට කයට මොකක්වත් නැහැ. මේ බයලජ්ජා සහිත සදාචාරාත්මක වගකීම තියෙන්නේ මන ආයතනේ සහ ධර්ම ආයතන කියන කොටස්වල ඒත් සාසන ඇසුරක් තියෙන කෙනාට විතරයි. එහෙම නැති කෙනාට අපි කියනවා ම්ලේච්ඡයි කියලා කියනවා, වැද්දයි කියලා කියනවා, හැදිච්චි නැති මනුස්සයයි කියනවා, අශිෂ්ට මනුස්සයයි කියලා කියනවා. එයාගෙත් නෑ මේ දකින්න දේවල් වල තේරිලා බේරිලා හොඳක් නරකක්. ඉතින් ඒක නිසා ශිෂ්ට වෙච්ච මනුස්සයා නගරයට ගමට ගිහ ශිෂ්ට වෙච්ච මනුස්සයාට ඇහෙන් දැකිය යුතුයි අයුතු දෙකක් තියෙනවා. කණෙන් ඇහිය යුතු අයුතු දෙකක් තියෙනවා. ගන්ධ රස පහසේ අයුතු තියෙනවා. ඒ නිසා ඒ පුද්ගලයා නිතරම ශිෂ්ටාචාර වෙන්න සදාචාර වෙන්න හදනවා. නමුත් සංසාර දුක සේරම තියෙන්නේ මේ ශිෂ්ටාචාර වෙච්ච මනුස්සයර තමයි. ඒ මනුස්සයර තමයි ලැජ්ජ බය තියෙන්නේ. ඒ මනුස්සයර තමයි වැරද්දක් කරපුවම තැවීම තියෙන්නේ. ඒ මනුස්සයාගේ තුලේ තමයි මානසික අසහනය තියෙන්නේ. වැද්දට ඔය දේම කරාට අසහනයක් එන්නේ නැහැ. මොකද යා පිහිටව ගත්ත සදාචාරයක් නැහැ. ඉතින් ඒක නිසා මේ ශිෂ්ට වීම නිසා නගරයට යෑම නිසා ගමට යෑම නිසා මේ ශිෂ්ටාචාරයේ මිනිස්යාගේ හොඳ දැනකට නරක දැනකට කියලා බැලුවොත් මානසික රෝග කියන පැත්තෙන් බැලුවොත් ශිෂ්ට මිනිසයාට විතරයි මානසික රෝග තියෙන්නේ. අශිෂ්ට මැද්දට මොනම මානසික රෝගයක්වත් නැහැ. ඒවට නම් කරන්නත් බෑ. ඒකට හේතුව වැද්ද අතර මානසික වෛද්‍යවරු නැතිකම. මානසික වෛද්‍ය හිටියනම් උන්ටත් ලෙඩ. උන්ට කිසි ලෙඩක් නැහැ. මරණ වෙලදී තන සෝංක ඒ ගල් වෙන අතරිය වෙන දැනගෙන ගියා. ඉතින් මේ නිසා අපි මේ එක පැත්තකින් ශිෂ්ටාචාර වෙලා ඒක තැනකින් ආචාර ධර්ම ඇති කරගෙන ඒකෙනගේ ආචාර පද්ධති ඇති කරගෙන ඉන්දිය දමනයක් ගැන කතා කරලා සීලයක් ගැන කතා කරනවා. ඒ අපි මේ සාමූහිකව ගස වශයෙන් ගන්න මේ එකගතාවයට කන පොරොන්දු වෙලා නැහැ. ඇහැ පොරොන්දු වෙලත් නැහැ. නාසය පොරොන්දු වෙලත් නැහැ. දිව පොරොන්දු වෙලත් නැහැ. කය පොරොන්දු වෙලත් නැහැ. ඒගොල්ලෝ ඉන්නේ අර පරණ පුරුදු තාලේ නැත්නම් රෙප්ටිලියන් මයින්ඩ් එක තියෙන්නේ උරගෙව. ඒගොල්ලන්ට ඕනේ වෙලාවකලේ පෙරපෙරා කන්න පුළුවන්. ඒගොල්ලන්ට ඕනේ වෙලාවක ඕනේ ගුණ හරපයක් අහන්න පුළුවන්. ඕනේ ගඳක්, ඕනේ රසක්, ඕනේ කයෙන් ඕනේ වැඩක් ගන්න පුළුවන්. ඉතින් මේ දෙක අතර මේ එක පැත්තකින් අපි හදාගත්ත සිංහල බුද්ධ ආගම නැත්තම් මේ ශිෂ්ටාචාරය. අර පැත්තෙන් මේ අමන ම්ලේච්ච එහෙම නැත්නම් මුර්ග එහෙම නැත්නම් මේ උර්ග ඇහැකන දිවනාසී කයමන මේ දෙක අතර මැදි වෙලා පුදුමාකාර ඒ සදාචාරාත්මක ගැන කරු කරන මිනිසයා පුදුමාකාර හිරවිල්ලක හිර වෙනවා. ඉතින් අපිට 100%ක් සදාචාරයේ ඉඳලා මේ නිවන ලබන්නත් බෑ. 100%ක් උර්ග ගතියට ගිහිල්ලා 100%ක් ඇහැකන දිවනාසී පිනවල යන්නත් බෑ. නමුත් මේ දෙක මැද ක්‍රමයක් හොයන්න වෙනවා. ඒකටයි අපි මේ ආයතන 6කට කඩලා ඒව පිළිබඳව අවබෝධ කරලා හික්මීමක් නැති ඉන්ද්‍රිය මෙහිමයි අසංවර ඉන්ද්‍රිය මෙහිමයි අතික්ෂිප්ත ඉන්ද්‍රිය මෙහිමයි බයලජ්ජ දෙක නැති ඉන්ද්‍රිය මෙහිමයි ඉන්ද්‍රිය දමණයකට වෙච්ච ඉන්ද්‍රිය මෙහිමයි කියලා මේ දෙක තේරුම් ගත්තට පස්සේ ඒ අතික්ෂිප්ත වූ අසංවර වූ මේ ඉඳුරන් මම කියලා හදාගත්ත එක හරහා නැත්නම් මේ මම යන්නේ හරහා එහෙම නැත්නම් මේ සක්කාය දිට්ඨිය හරහා ඒ අර ශික්ෂිත මනසක් ඉඳුරන් බාටපත් කිරීමේදී අපිට සක්කාය දිට්ඨිය අවශ්‍ය වෙනවා ආත්මය අවශ්‍ය වෙනවා ඒක නිසා මුලදී කිව්වොත් එහෙම නෑ මොන ආත්මයක්ද මොන සක්කාය දිට්ඨිය එහෙම නෑ කිව්වොත් එහෙම ඒ මනසක කවදාවත් සදාචාර වගකීමකට වගවීමකට යන්න බෑ ඒ නිසා මුල් කොටහේදී මේ චක්ක සූත්‍රයේ කියන එකක් නෙවෙයි මම මේ මතක් කරන්න හදන්නේ මේ ආචාර ධර්ම වලට මේක බලපාන හැටි ශික්ෂණය හික්මීම සදාචාරය එහෙම නැත්නම් අපි කියන මේ බයලජ්‍ය දෙක හරි පැත්තට දාගන්න සදාචාර පැත්තට යන්න ආත්මය අවශ්‍යයි සක්කාය අවශ්‍යයි සක්කාය කියනක තියෙන නිසා නෙවෙයි සක්කායක් කියලා මේ උපකරණ හදනව නෙවෙයි. ඒ හැම කෙනා ළඟම ඒගොල්ල තියාගෙන ඉන්න නෑ මම එක්ක ඉන්නවා. මට මේක ආණ්ඩුවට කරන්න පුළුවන්. මට ඕන හික්මෙන්ද පුළුවන්. මට ඕන හික්මෙන් නැතුව ඉන්න පුළුවන් කියලා දේතු හරුවත් යනද මුලින් කියන ඔව් ඔව්. ඒක නිසා මේක හික්මවන්න. කන දිවනාසය කය මන කායික වාචසික කොටස වතින් හික්මව ගන්න. ඒ හික්ම ගැනීමදී කිව්වොත් මට ආත්මයක් නෑ මට සක්කායක් නැහැ ජීන්ස මං කොහොමද හික්මන්නේ මේක කොහොම අනාත්මයි කියලා පටන් අරගත්තා මේ ගමන බහින්නවත් බෑ මේ වතුරට බහ ගන්නවත් බෑ දැන් මේ ඇවිල්ලා මේ වගේ භාවනා මන්ත්‍යස්තන්ට ආපු පිරිස් තනියමත් සමාජ සමූහයක් වශයෙන් යම් ප්‍රතිපදාවලට යම් ශික්ෂාවලට ගරු කරලා තියෙනවා ඒ ගරු කරන හැම වෙලාවෙම මේ හැම කෙනාගේම සක්කාය දිට්ඨිය වැඩෙනවා ඒ හැම වෙලාවෙම මේ කෙනාගේ ආත්ම සංඥා වැඩෙනවා ඉතින් අපි මෙහෙම එකකතාවයකට එන්න පුළුවන් නම් ආත්මයක් නැති සක්කායක් නැති කෙනෙකුට ශික්ෂාපදයක් අලංගු වලංගු වෙන්නේ නැහැ. බයලජ්ජාවක් වලංගු වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය දමනයක් වලංගු වෙන්නේ නැහැ. සීලයක් වලංගු වෙන්නේ නැහැ. ඒක නිසා අපිට මේ ආත්මය හරහා මම ඉන්නවා මම වෙමි කියන මේ පුලුවන්කාරකම හරහා සීලයකට ගිහිල්ලා නැත්නම් සීල්මත්න වෙලා හික්මිලා එකකින් ආඩම්බර නොවී ඉන්න පුළුවන් නම් මම ආයේ මාන්නේ වැඩි කරගන්න නැතුව ඉන්න පුළුවන් නම් අන්න එතන මුතුල ජානන්තේ මැද පිළිවෙලක් දකින්න මට පුළුවන් හැකියාවෙන් මට පුළුවන් ප්‍රතිතත කිරීමේ මම කය වචන මේ කියන්නේ චක් ආයතන සෝත ආයතන ඝන ආයතන ජීව ආයතන කාය ආයතන හික්ම ගන්න. ඒ හික්ම ගත්තට ඒ හරහා මට මාන්නේ වැඩි වෙන්න ඉඩ තියෙනවා. අන්නේ මාන්නේ නොවැඩෙනා තාලෙට මේ සිල්වන්ත වෙලා නිහතමානී වෙන්න පුළුවන් නම් ඒක manussත්වයේ ඉක්මල දේවත්වයට යamak වෙනවා. මිනිසෙකුට කරන්න බෑ ඒක. මිනිසෙක් හැම වෙලාවෙම සිල්වන්ත වෙනකොට මම සිල්වත් හරි අතු රසීතු සිල්වත් කියලා මේ දෙක අතර ලකු පරසයක් ගන්න හදනවා මේ ඉන්ද්‍රිය මේ බාහිර ආයතන සහ අධ්වන්තර ආයතන හික්මීම හරහා. මොකද ඒතකොට සමාජයට හානි වෙනව අඩුයි, නීති උල්ලංඝන වෙනව අඩුයි, සතුන් මැරෙනව අඩුයි, හොරකම අඩුයි, කාමීත්‍යාචාරය අඩුයි. නැත්නම් ඒ කරන මනුස්සයද මාන්නයක් වෙනවා. වළක්වන්න බෑ. මොන විදිහකට වළක්වන්න බෑ. ඉතින් මේ ඉහළට භාවනා කරනවා කියන්නේ සමාධි භාවනා, ප්‍රඥා භාවනා කරනවායි කියලා කියන්නේ. එමෙ සිල්වන්ත වෙලා එයා ඒකෙන් එන්න තියෙන මාන්න ඇති නොකරගන්න ඒක කවදාකවත් ස්වභාවයෙන් එකක් නෙවෙයි. සයන් සිද්දව සිල්වන්තයාට මාන්නේ නැති කරගන්න බෑ. ඒකට බුදු කෙනෙක්ගෙන් අහලා බුද්ධ ශාසනයක් ඇති වෙලාවක කල්යාණ මිත්‍රෙක් කියලා දෙන්න ඕන සීලය හොඳයි. හැබැයි මාන්නේ આવොත් ගඳයි. හොඳයි නෙවෙයි ගඳයි. සිල්වන්ත වෙලා මාන්නේ නැතු ඉන්න පුළුවන් නම් හොඳයි කියලා කියන්නේ. ආරිමා මා. මේ අතරමැද වංචනික ධර්ම රාශියක් වැඩ කරනවා. තණ්හා මේ ශාට ගති මායාවි ගති එහෙම නැත්නම් අපි කියන වංචනික ගති රාශියක් වැඩ කරනවා. ඒ ගති දුස්සීලිය තුල නැහැ. දුස්සීලිය කරන්න ඕනේ එහෙම කරනවා. වසං ගන්න දෙයක් නැහැ. කියා පාන දෙයක් නැහැ. වැද්දෙක් ළඟ රිලෙවෙක් ගාව බල්ලෙක් ගාව මොකක්වත් නැහැ. කරන්න තියෙන දේ කරනවා. එන හැඟුම් අනුව එන රසායනික ශරීරයට වැඩ කරනවා. වසං ගන්න දෙයක් නැහැ. ඒ නිසා සිල්වන්ත වෙලා මේ කියන නිහතමානිකම ගන්න රහත් වෙන්න ඕන. මුදමාන්නේ නැති වෙන්නේ රහත් වෙනකොට. ඉතින්සා සෝවාන් වෙනකොට ඊට යම් ප්‍රමාණයකට තියෙනවා දැන් ගේම මෙතනයි තියෙන්නේ. පුළුවන් තරම් අදි ශීලයක් පාටපත් කරගන්න ඕන. පත් කළා කාටවත් නොදැනෙන්න. මොනම විදියකින්වත් අඟවන්නේ නැතුව මොන විදියක මාන්න නැතිව සිටීම තමයි සේක බුද්ධලයි කියලා කියන්නේ. ඊට පස්සේ හික්මෙන්ද බටන් අරගන්න මේ කාටවත් කියන්න හරි මේ නෙවෙයි. ඉතින් අන්නේ වෙලාවල් වල මේ චක්කායතනේ සෝතායතනේ වගේ ඉඳුරන් අධ්‍යාත්මික ඉඳුරන් සහ බාහිරේ තියෙන රූප ශබ්දත් එක්ක තියෙන ගනුදෙනුවේදී මේ පුද්ගලයා මෙතෙක්කල් ආමිෂ සුඛේ වැඩි කිරීම සඳහා මේව පාවිච්චි කරාට ඒ කියන සිල්වන්ත වෙන්න ඕනේ නැත්නම් සීල ශික්ෂාව ගන්න ඕනේ. හැබැයි මේ කාටවත් බරක් වෙන්න දෙන්නේවා. කාටවත් අඟවන්න ඕනෙකමකුත් නැහැ. මේක නිහතමානී වීම සඳහා පාවිච්චි කරන්න පටන් අරගත්තොත් ඒ කෙනෙක් ඒ චක්කායතනේ රූප ආයතනත් එක්ක පැවැත්වෙන සම්බන්ධතාවයේදී රණිකන් දල වශයෙන් කියනවා යමක් දැක්කට හැසිරෙන්නේ පොට්ටෙක් වා නොදැක්ක වගේ ඉන්නවා ඒකට පුතේ ඥාච කිසිසේත් දොස් කියන්නේ මේ ඇසත්තේ අන්ධය කුසේ හැසිරෙනවා එතනින් ගියාම සද්ද ඇහෙනවා සෝතායන සද්ද ඇහෙනවා එහෙම නැත්නම් කණේ පොරොප්ප ගහගෙන නිවන් දකින්න පුළුවන්නේ. උග දෙනෙක් නම් උත්සාහ කරනවා පොරොප්ප තියෙනවා. ඇත්තන භාවන මැදත්තානවා කන් වලට ගහන්න පොරොප්ප තියෙනවා. මේ ධද්ද ශබ්ද නැති කරලා ආධුනික කාලයේ කෙරුවට ඇති දෝෂෙකුත් ඇත්තේ නැහැ. නමුත් ඒක නෙවෙයි නිවන කියන්නේ. මේ ශබ්ද ආවට ගාලල්ල මට හුන්නේ නැහැ කියලා ඉන්නවා. ඇහුවත් කියන මට හුන්නේ නැහැ. නැත්තම් ඇහිච්ච නැති තාලට නෝ කාටවත් යන්න බෑ. තෝ ඇහුවනම් ඇහෙන්න ඕන කියලා නඩු දාන්න බෑ. බයමක් ඇහුවනම් උඹට ඇහෙන්න ඕනේ කියලා කාටවත් කිව්ව කරන්න බෑ. මොකද උදයන්ජ අපිට ලයිසන් එකක් දීලා තිබුණා දෙනවා. අහනවා. නැහැ වගේ ඉන්නවා. ඔන්න ශික්ෂා. ඒතර ගන්ධ රස බලනකොටත් ඉවසන්න බැරි අපල ගඳක් වෙන්න පුළුවන්. නැත්නම් ඉතාම සුන්දර මිහිර සුවඳක් වෙන්න පුළුවන්. ඒ අදාළ ගාහණයට නහයට මේ ගඳ ආවට පස්සේ නොදැනුණා වගේ ගඳ තේරුම් ගත්තේ නැති කෙනෙක් වගේ ඉන්නවා. මට හම්බුණා ඔය මේ මාජන ලංකාව මේ මහා බැංකුවට බෝම්බ ගහපු වෙලාවේදී කම්පණිය නිසා ඇහෙන්නේ නැති ගඳ කියන ආයතන දෙක නරක වෙච්ච උපාසකම්ම ගැන. මෙයාට ගඳ දැනෙන්නේ නැහැ. මරු සෙනගක්ක කිනකොට එහෙම එක තියනවා මොකද මේ හඩු ගඳ වැදින්නේ ජීවන සුවඳ කියන එක අම්මෝ නැත්තම් සෙනගත් එක්ක ඉඳ ගියාම තියෙන මේක බේරන්නම බෑ
ගඳ දැනෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් බේන්නේ නැහනේ ගඳ දැනුණද නැද්ද කියලා කාටවත් කියන්න බෑ. දෙනගත් එක්ක ඉන්නවා. ඉතින් හොඳටම කතා කරන්න කියනවා මේ මයි ස්වාමීන් වහන්සේ මට මොනම දෙයකවත් ගඳ දැනෙන්නේ නැහැ. කන්ති වුණට දැන් අහනා වගේ හිතට ඇහෙන්නේ නැහැ. හැබැයි රහත් වෙලා නැහැ. අන්නොත් මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ දෙකෙන්ම කෙලෙස් වෙන්නේ නැහැ. නමුත් ශික්ෂාවක් වෙලා නැහැ. ඒ සමේ ආයතනතික කටයුතු කරනකොට දැනගන්න ඕනේ ඒ ආයතනයේ කුප්පන මේ සෝත ආයතනයේ කුප්පන සද්ද තියෙනවා. නාසය අවුස්සන ගඳ රස තියෙනවා. දිව පිනවන විවිධ මధుර රස රස මසවුලු කියලා මේවට කියනවා තියෙනවා. මේ කයට අපි කියන්නේ පස්සට විල්ලුද කියලා. පස්සට දෙන්න තියෙන හැපේ විල්ලුද ඉන්නේ අපි පැත්තේ කියන කතාවක් බඩට ලුණු ගැද පස්සට විල්ලුද කියලා. අද තියෙන උකෝපභෝගී මවාපාන ජීවිතේ කියන්නේ බඩට ලුණු ගැදවත් නැහැ. හැබැයි පස්සට නම් විල්ලුද ටික තියෙනවා. නමුත් ඒකත් ඇහැට රූපේ වගේ දැනුණට මීමට කවුරු හරි ගැහුවා. එතන මට කවුරු හරි අත ගෑවා. එනතන කවුරු හරි මාව සම්බාහනය කරයි කියලා. ඒක පිළිබඳව නොදැනුණා වගේ සිටීමට මේ ආයතන වල විශාල කටයුතු රාශියක් තියෙනවා. මේ ආයතන පිළිබඳව අධිකාරියක් එතන අවශ්‍යයි. ඒකට මම ආයනයක් තියෙනවා. ඒකට මමෙක් ආත්ම ගතියක් තියෙනවා. එහෙම නැත්නම් සදාචාරත්ම වග වෙන්නේ නැහැ. මේක මේ මෑතක දිවිච්ච සංසිද්ධියක් මේකට මතක් කළොත් ඇමරිකාව ගොඩක් වෙලාවට නව තාක්ෂණය අනුව නව නිර්මාණ අනුව අනිකුත් රටවල් වලට වැඩි විශාල රටක් ඉදිරියට ගියා. ඒක නිසා ආදේවවාදීන් වැඩියෙන්ම ඉන්න රට බවට පත් වුණා. 140ක් ප්‍රකාශිත ආදේවවාදී වෙන කිසිම ආගමක් නැහැ. ඉතින් රජේ ව්‍යවස්ථාවත් secular එකක් ආගමක් නැහැ. ඇමරිකාවු ව්‍යවස්ථා ආගමක් නැහැ. කරගෙන කරගෙන යනකොට දැන් මේ බල්ලෝ බැලල්ලි වගේ වැඩිවියපත් වෙච්ච ගමන් ගැලමැට ළමයි හම්බෙන්නේ. මුන්නම සීමාවක් නැහැ. හැම උසස් පෙළ පන්තියක ඉස්කෝල විශ්වවිද්‍යාල ඉස්කෝලයක් ගාවම ඩේකියා සෙන්ටර් එකක් තියෙනවනේ. මොකද පළවෙනි ඔසප් චක්‍රයේදීම ළමයි කම්පේන. ඒකට බබත් කිරිවනවා අම්මත් කිරිවනවා. අත්තම ඉන්න ඕනේ. ඉතින් අන්තිමට උනේ මොකද්ද? මේ ළමයට කිරි දෙන්න ආරෙ මේ නිසා අධ්‍යාපනය කරගන්න බෑ. ඇත්ත අනිත් එකේ වෙලාවේ මේ මුලේ හොඳට වැඩ කරන වෙලාව ඉගෙන ගන්න වයස. දැන් මේ ලිංගික ක්‍රියාවලියට ගිහිල්ලා බබාලා හම්බ වෙලා කිරි දෙන්න ගියාම හම්බ වෙන අන්තිමට රස්සාවක් කරගන්න බැරි කාන්තා පොඩි දරුවෝ යානු දරු විශාල වශයෙන් එන්න පටන් ගත්තා. සේරටම ආණ්ඩුවට ඩෝල් එක ගෙවන්න සිද්ධ වුණා. සමාජයේ වශයෙන් මත්තමක ගත කරන්න සල්ලි. ඒ අන්තිමට රජයට විශාල බරක් එන්න පටන් ගත්තා. මොකද මේ ළමයට රස්සාවක් කරලා ඉගෙනගෙන ඉවරයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට දරුවෝ දෙන්න තුන් දෙනා වෙලා ඊට පස්සේ තොරතුරු හොයලා බලනකොට පල්ලිය කිව්වා බලම දෙයියෝ අදහන් නැති වුණොත් සදාචාරය නැහැ. ඒක නිසා රජයේ ව්‍යවස්ථාවට ආගමක් තිබිය යුතු බවට නැත්නම් ආගම් පැත්තට කොට තල්ලුවක් දෙන්නේ කියලා. ඉතින් රජයේ බලනකොට ඉලක්කම් දිහා බලනකොට ආගම නැතිකම නිසා මෙච්චර ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඉතින් පල්ලිය කියන ආගම තිබුණොත් බයලජ්ජා වෙනවයි කියලා. ඉතින් ඒ නිසා රජේ දැන් ඔය ජෝර්ජ් බුෂ්ගේ පස්සේ ඊට ඉස්සර පටන් ගත්තා. දිගටම ආගම් වලට සල්ලි දෙන්න පටන් ගත්තා. ඒක තමයි බෝන් අගේන් කතාව ආවේ. ඒක කොච්චර බලවත්ද කියනවනම් ඒගොල්ලෝ ඒ රටේ අදේවවාදීන් දේවවාදීන් කරනව නෙමෙයි බෞද්ධ අලංකාරයෝ දේවවාදීන් කරනවා. ගියාරල් ඇමරිකා පන්නගෙන ගියා බෑ නෑ බලක් ගන්න බෑ. ඉතින් ඒකට අර ඉන්න මිනිස්සෙක් කියනවා මේ ආත්මයක් දෙවියෙක් මමෙක් කියන එක විකුණගන්න ඉන්න මේ පල්ලිය දේවවාදීන් මේ රජයක් නොමගරලා තියෙනවා. නිසා රජේ කියනවා බයලජ්ජාව ඇති වෙනනම් ආගමක් තියෙන්න ඕනේ කියලා. ඒසා රජේ උදව් කරනවා. එතකොට මේ අවස්ථාව වැඩගෙන මේ දේවවාදී ආගමක් කරනවොත් මේ ආගමක් ඇත්ත නැත්ති කියලා ඔප්පු කරන්න බෑනේ. දෙයියෙක් ඉන්නවද නැද්ද කියලා ඔප්පු කරන්න බෑ. මේ සිද්ධ වෙන්නේ පරිණාමවාදයෙන්ද නැත්නම් මේ ස්වභාවික වර්ණයෙන්ද සිද්ධ වෙන්නේ? එහෙම නැත්නම් දෙයියන් ආසිකේ ඉන්ටෙලිජන්ට් ඩිසයින්ද කියලා කියන්න බෑ. දැන් ඇමරිකාවේ විශාල නඩු විභාගය යනවා. මේ සිද්ධ වෙන දේවල් සිද්ධ වෙන්නේ පරිණාමය නිසා. එහෙම නැත්නම් ස්වභාවික වර්ණයන් නිසා. අනික කටික නෑ මේක දේව නිර්මාණවාදයක්, ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක්. ඉතින් මේක යනකොට ඒක පිළිබඳව පරිණාමවාදී කියන එකේ ප්‍රධාන කෙනෙක් කියනවා. පල්ලිය කියනවලු මම මේ කිව්වට මේ කතෝලික ආගමක් පිළිබඳ විස්තර කිරීමක් ඕක එකක් නෙවෙයි මම මේ නිදර්ශනයක් ගෙන හරපාන්නේ ඕකම තමයි ලංකාවේ බුද්ධ ආගමේ තියෙන අය කතා කරන දෙයක් නෑ. පල්ලිය කියනවලු අපි මේක මේ දේවවාදයක් දෙන්න හදන්නේ මිනිස්සු බයලජ්ජාව ඇති කරලා. ඒක නිසා ඔයගොල්ලෝ කරන දේවවාදයක් කරන නේද? ඒකෝට මිනිස්සු මෙච්චර නරක වෙනව නේද? ඒක නිසා ওই වැඩේ මිනිස්සු නොම කරන වැඩ කරුණාකර දේවවාදී වෙන්නේ කියලා. ඉතින් මිනිස්සයා කියනවා ඒ කියන එක නා උපහාසයක් වගේ මෙතන තද සාහසික ගතියකුත් තියෙනවා. එහෙම කියන පල්ලියේ ලොකු පාදරලා මට ලියලා එවන කුණුහරප ලිපි දිහා බලනකොට උන්දට දෙයයන්න්ත ඉන්නවද කියලා මං අහන්න කැමතියි කියලා. උන්ලග බයිලජ්ජ දෙක තියෙනවද කියලා මෙන්න මට මරණ තත්ත්වෙ නෙවුවා. මෙන්න මට බැනලා තියෙන කුණුහරප වල හැටි. මේගොල්ලෝ තමයි කියන්නේ ආගම තියෙන අයට බයිලජ්ජාව තියෙනවා කියලා. හැබැයි ලොක්කෝ ගාවත් නැහැ. ඒක නිසා එක්කෙනෙකුට ගන්න මේ ප්‍රශ්නේ. එක්කෙනෙකුට දාලා බලන්න මගේ ඇහැට කනට දිවට නාසයට කනට කයට කිසිම සදාචාරයක් නැහැ. කිසිම සදාචාරයක් ගන්න බෑ. නමුත් මේ මන ආයතනයේට සහ ධර්ම ආයතනයේ හරහා මම මේක හික්ම වීමට සීලයක්, ඉන්ද්‍රිය දමනයක්, බයලජ්ජාවක් ඇති කරනකොට මට මම කියන හැඟීම නැතුව සක්කාය දිට්ඨිය නැතුව ආත්මය කියන හැඟීමකින් තොරව කොහොමද මම මේ ශික්ෂාපදයක් සමාදන් වෙන්නේ? කොහොමද මම මේ ඉන්ද්‍රිය දමනයක් කරන්නේ? කොහොමද මම මේ බයලජ්ජාවක් ඇති කරන්නේ? ඒ නිසා මේ සීල මට්ටමේදී මම ඉන්නවා. සීල මට්ටමේදී සක්කාය දිට්ඨියක් මම ඉන්නවා. මේක සර්වඥාන්සේ කොච්චර දුරද කියනවාද කියනවනම් සර්වඥාන්සේ සඳහන් කරනවා යම් කෙනෙකුගේ සදාචාර වගවීමක් ඇතිවීම සඳහා මං ආවේ කුලවත් පවුලකින්. අපේ පවුලේ අය කවදාකවත් නරක වැඩ කරලා නැහැ. ඒ නිසා කුල ගෞරවය අරගෙන හෝ තමන් හිතනවා හොඳයි. එහෙම නැත්නම් හිතනවා මම උගත් කෙනෙක්. ඒ නිසා උගතුන් අතර මම නරක වැඩ කෙරුවොත් තරම් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි උගත්කම ඉදිරියෙන් තියාගෙන බයලජ්ජාව ඇති කරගන්න කමක් නැහැ. ඉක්මනෝ නම් ඒත් කමක් නැහැ. තමන් ධනවත් තමන් ආඩ්‍ය කෙනෙක් ඒව හරි අරගෙන මේ බයලජ්ජාව ඇති කරන්න ඒක. ඒ නිසා ඒ වෙලාවේදී මන ආයතනයේ වැඩ කරන්නේ සීලයේ ඇති කිරීම සඳහා මම ඉන්නවා මට මේක කරන්න පුළුවන් මම කළ යුතුයි කියලා හරියට පුංචි වයසේදී ළමයට හොඳ නරක දෙක කියලා දෙන්න වගේ ආධ්‍යාත්ම ජීවිතයේ ලදරු වයසේදී සීලයේ ඇති කරන වෙලාවේ හැම කෙනාටම මේ කියන පරිතද කර ගැනීම ඉක්මීම ශික්ෂා කරප වීම මුරුදු මිලක් වීම මහත්ම ගති ඇති කිරීම කරන්න ඕනේ. එහෙම නැති වුනොත් මේ ඉඳුරන්ට තනි තනියෙන් කිසිම සදාචාරාත්මක වීමක් නැහැ. ඉඳුරන් කිසිසේත්ම නහයට අහන්නේ නැහැ. නහයට අහන්නේ මන ආයතනේ හරහා. මන ආයතනේ වැඩි කරන්නේ සක්කාය දිට්ඨිය නැත්නම් සත්කාය නැත්නම් මාන්නේ එහෙම නැත්නම් තෘෂ්ණාව හරහා. ඉතින් එහෙම සිල්වන්ත වෙලා මාන්නකර නොවීමටත් සීලයේම කොටසක් අරගන්න වෙනවා. මේ නිසා සීලවන්තයා මන ආයතනේ හඳුනගන්න හැටි, සමාධිය වඩනකොට මන ආයතනේ හඳුනගන්න හැටි, ප්‍රඥාව වඩනකොටත් මන ආයතනේ හඳුනගන්න හැටි අතර සමනලයේගේ රූපාන්තරණය වගේ විශාල වෙනස්කම් වෙනවා වගේක් සිද්ධ වෙනවා. සීලේදී මමයා ඉන්නවා. සීලේදී සක්කාය දිට්ඨිය තියෙනවා. ශීලයේදී ආණ්ඩුවට කරන්න ඕනේ ආණ්ඩුවට කරමි කියන එක තියෙනවා. සමාජයේදීත් ඒක තියෙනවා. නැත්තම් අපිට මේක දැනක වාඩි වෙලා ආස්වාද ප්‍රසආසයේ මෙහෙත පවත්නවා කියන එක කරන්න බෑ. එම ස්වභාවයෙන් යන්නේ. ඒකයකට යොමු කරවන්න, මනස්කාට යොදවන්න, විතක්කේ යොදවන්න, චේතනාව යොදවන්න යෝගාවචරය දැනගන්න ඕනේ මට will එක කියලා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් will power කියලා කියනවා. නැත්තම් මේ චේතනාව අදිෂ්ඨාන ශක්තිය එහෙම නැත්නම් චිත්ත ශක්තිය තියෙන මම ඒ නිසා කොහොම හරි හිත පිට ගියත් අරමුණේම හිත පාත්තන් උත්සාහ කරන්න ඕනේ උත්සාහ කරන්න ඕනේ කියලා කියනකොට ඒ හිත පවත්තන්න ඕනේ කියලා අපි ඇති කරගත්ත මේ ජවයේ තියේදී එක එක ඉඳුරංගේ තියෙන සණ්ඩාලකම තියෙනවානේ. රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ බලනවා, රස බලනවා. ඒ නිසා මෙතන ලෝක දෙකක් අතර සටනක් සමාධියේදී තියෙනවා. සීලයට වැඩිය ටිකක් සැරයි. හරිම අමාරුයි. එක තැනක තියන්න ගියාම තියන්න ඕනේ කියලා හිතන්නේ චේතනාවකින්. තියන්න ඕනේ කියලා කියන්නේ ඒ අදිෂ්ඨාන ශක්තියකින්. නමුත් හේතු පණින එක ඒ ඉඳුරංගේ ස්වරූපේ එක කවදාකවත් මගේ දෝෂයකට ගන්න එපා. මම නැවතත් කියනවා මේ ආනාපාන හිත තියන්න හදනවා, ඉඳගෙන ඉන්න තැන් දෙ හිත තියන්න හදනවා, සක්මනීමේ හිත තියන්න හදනවා කියනකොට ඒ කාය ප්‍රසාදේ හැමේ දැනෙන ගතියේ ස්පර්ශයේ හිත තියාන ඉඳකේ තියේදී ඇහැ ඉදිරියට පැනලා වහාම රූප බලන තැනකට යනවයි කියන එක මගේ දෝෂයක් නෙවෙයි. ඒකට පශ්චාත්තාප වෙන මනුස්සයර කවදාකවත් භාවනාවේ කෙලවරකට කරන්න බෑ. එයා තේරුම් ගන්න ඕනේ ඉඳුරන්න නෑ බයලජ්ජාව. හැබැයි මගේ ඉන්ද්‍රිය මගේ මේ අදිෂ්ඨාන ශක්තිය දෙන පිට ගියාට නැවත පයයට සක්මන් කරන පයයට ගන්න පුළුවන්කම තියෙන එකට විල් පවර් කියලා කියනවා. ඒකට අපි කියනවා චේතනා ශක්තිය කියලා. ඊට චිත්ත ශක්තිය කියලා. අදිෂ්ඨාන ශක්තිය කියලා. ඉතින් ඒක යෝගාවචර ඇති කරගන්න. ඒක නැන්න අදිෂ්ඨාන ශක්තිය නැත්තම් ශ්‍රද්ධාවෙන් බාර ගන්න. මම බුදුන් අදාන කෙනෙක්. අනේ බුද්ධානුස්සතියෙන් බුදුහාමුදුරණ පිසිටේට මගේ හිත කකුලේ පවතිවා. එහෙනම් මේ ධර්මයේ අසුවිරු ඥානහරහ චින්තාමේ ශක්තිහරහ පිට ගියොත් කෙලෙසෙනවා. ඒක නිසා මේ සක්මනේදී පයේ පවතිනේ කොහොඳයි. ඉඳගෙන ඉන්නකොට ආනාපානේ පවතිනේ කොහොඳයි කියලා ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධාවෙන් හෝ අපි අර නික්ලේශිතන්ට හිත ගන්න. ඉරසේස සංඝයා ගැන හිතනවනේ අවුරුදු 2600ක් මේක ගේනකොට කොච්චරක්නම් සංගපිරිසක් මේක උත්සාහ කරලා වැටෙද්දි මේක අතහරින් නැතුව කරපු නිසා අද්දකපු නිසානේ අපිට ඇවිල්ලා තියෙන්නේ. මේක පුළුවන් දෙයක් නේ. ඇයි මට බැරි කියලා සංඝයා ගැන හිතලා හෝ නැත්තම් සීලයේ හිතනවා. මම කොහොමද සීලයක් රකින්නේ මේ විදිහට හිතනන්නත් ආරවුණු කියලා මෙතනදී මේ මන ආයතනයේ වැඩ කරන්නෙම මේ තණ්හා මාන දිට්ඨිය වල යම් ප්‍රයෝජනයක් අරගෙන තමයි. එතන මම මේ කියනවා. නමුත් මේහෙම ඇති කරගත්තට පස්සේ මං ඊයේත් මතක් කරන්න යෙදුනේ මේ කායානුපස්සනාව හරහා සීලයක් ඇති කරගෙන කායානුපස්සනාව සමාධියක් ඇති කරගත්තට පස්සේ අපි රෙකෝඩ් එක මාරු කරනවා. අපි වෙන සින්දුවක් දානවා. මේක උඟ වෙලාකට පේන්නේ චපල ගතියක් විදියට. උඟ වෙලාකට බේන්නේ මෙතෙක් ගිය කතාව නෙවෙයි දැන් වෙන කතාවක් යන්නේ. ඉතින් මේ මාරුව තමයි මේ විපස්සනාව කියලා දෙන්න යනකොට හුඟ දෙනකොට තේරුම් ගන්න අමාරුයි. බැරිකම නෙවෙයි ඕනේ නැතිකමක් තියෙනවා. අයි මෙතෙන්ට එනකම් මට දාන දෙන්න උදව් කරපු මමයා, සිල් ලකින්න උදව් කරපු මමයා, සමාධිය ඇති කරගන්න උදව් කරපු මමයා වෙත අර ඇති කරගත්ත සමාධියෙන් හිත යොදලා බලනකොට එමෙකෙක් නෑ. එතකොට මෙතෙක් කළ ඇත 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 කියපු එකට නැත 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 කියන්න වෙනවා. නිච්ච 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 නිච්චන් කියපු එකට අනිච්චන් 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 කියන්නේ. සුඛං 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 කියපු එකට දුක්ඛං 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 කියන්න වෙනවා. සුභං 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 කියපු එකට අසුභං 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 කියන්න වෙනවා. ආත්මං ආත්මේ ආත්මේ කියලා කියපු එකට අනාත්තං 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 කියන්න වෙනවා. ඉතින් මේක පරියන්කේ කොතනදී මේකෙන් මේකට මාරු වෙනවද කියන එක මොන්නම කාලෙවත් කියලා දෙන්න තේරෙන්නේ. හැබැයි යෝගාවචරයේක දන්නේ නැත්නම් කවදාකවත් මේ ට්‍රැක් එක මාරු කර ගන්න දන්නේ නැත්නම් මේ නිත්‍ය සුඛ සුභ ක්‍රමයට ගිහිල්ලා අනිත්‍ය දුක්ඛ අනාත්ම පැත්තට අනායාසයෙන් සිටින චේතනා නැතුව අදිෂ්ඨාන නැතුව චිත්ත ශක්තිය නැතුව යන අතී භාවනාව යන්න දෙන්න හරි අමාරු. ඒ මොකද එතෙක් එනකම් අපි මේක ගියේ මම වෙමි නිට්ටයයි සුඛයි සුබයි කියන ක්‍රමයටනේ. භාවනාව මට්ටමට ආවට පස්සේ සමාධිය යම් මට්ටමකට ගත්තට පස්සේ ඒ සමාධිය මියදවලා ඒ නිට්ටයයි සුඛයි සුබයි කියපු එකම අනිත්‍යයි දුක්ඛයි අසුබයි අනාත්මයි කියලා පෙරලන්න යනකොට ඒක නිකං කොට්ටුරයක් කරන කන පිට හැරෙවවා. ගැරන්ටි එක කරන පොල් කටු විලෙන් ඇදලා ගත්තොත් එ මෙහා පැත්තට තරි ගැහිලා හැම ගැහිලා එන්නේ. ඉතින් එතකොට අර මෙතෙක්කල් ආදරෙන් සාදරෙන් ප්‍රේමෙන් දයාවෙන් හදාගත්ත නිත්‍ය සුඛ සුභ ගතිය සම්පූර්ණ අනිපත්‍යේන අනිත්‍යං දුක්ඛං අසුභං අනත්තං කියලා. ඉතින් මේක බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සෙල්ලා මිනිස්සු හිතුවේ නෑ මිනිස්සුන්ට කරන්න පුළුවන් කියලා. ඒක අතහැරලා දාලා තිබෙන්නේ. යන්න පුළුවන් තැනට ගියා දන් දුන්නා සිල් රැක්කා සමත භාවනා කරා. කියලා අරගෙන හිටියා. ඉතින් සර්වචන්නාංශේ අෂ්ට සමාපatti ලබාගෙන කාල උද්දකරාම පුත්‍ර ආලාර කාලම ළඟට ගිහිල්ලා බැලුවා. දැන් මේක මේ සමාපatti ලැබපු මමෙක් ඉන්නවා. රූප ධානය නෙමෙයි අරූප ධානයත් ලැබපු මමෙක් ඉන්නවා. ඉතින් මමෙක් ඉන්නවා නම් ඉතින් කොහොමඩක්ක සංසාරේනේ. ගුරුවරයා කිව්වා නම් ඔබ ලොකු ජයග්‍රහණයකට ආවේ මට කිසිම මෙහෙම ගෝලයක් හම්බුන්නේ නැහැ. බලපන් දැන් අෂ්ට සමාපattiම ලැබලා. සර්වඥ වෙලා නැහැදව. සිද්ධාත තාපස මේ මේක නෙමෙයි කුසලයේ කියන්නේ මේක නෙමෙයි සත්‍යය කියන්නේ කියලා කුසලයේ කියන්නේ කිමක්ද සත්‍ය කියන්නේ මොකද්ද කියලා මම මාගේ ගතිය හරහා මොන්න ජයග්‍රහණ ලැබුවත් සීදීනස ගැනීමක් විතරයි කවදා හරි ආය සංසාරට ගිහිලා කව යන්න වෙනවා පුළුවන් ද මේ ඇති කරගත්ත ශක්තිය හරහා මේ මම කියන එක අනිත්‍ය දෙයක් බව පෙන්වලා දෙන්න දුක්ඛ දෙයක් බව පෙන්වලා දෙන්න මෙච්චක් සැප කියාගෙන ආපු දෙතියා සුබදී අසුබ දෙයක් බව පෙන්වන්න අනාත්ම දෙයක් බව පෙන්වන්න ඇති කරගත ශක්තියම අනිපැත්තරලා යොදවනවයි කියන එක නිදර්ශන නම් සාමාන්‍ය ලෝකේ නැතුව නෙවෙයි උගාක් අමාරු දෙයක් එකම පුද්ගලයෙකුට ඒ තමන් මේ කරගෙන කරගෙන ගිය වැඩි අනිපැත්ත බලනයි කියන්නේ ඉතින් ඒකට සාමාන්‍ය නිදර්ශනයක් හෝ නිසන්න වණින් අරන් දෙනවනම් මේ ගොඩනගිල්ල හදනකොට ඔය පරණ ගොඩනැගිලි තිබුණාට චිත්‍රේ විනාශ වෙයි කියලා අපිට චෝදනා නිර්නාමික ලියුම් පෙස්සම් නඩු ගොඩාක් ආවා. මේ අලුත් කොන්ක්‍රීට් ගොඩනැගිලි වනාන්තරයක් ගෙනල්ලා ලස්සන තුණු අර පරණ ගොඩනැගිලි නැති කෙරුවා විශේෂයෙන්ම අර වටිනා චිත්‍ර දෙක කරනවා කියලා. ඇත්තට මේ පෙස්සම් නතුුණා නම් ඒ විනාශ වෙන්න තිබුණා මං වගේ මිනිහෙක් හරහා. ඒ නිසා මං ඔළුව පාත් කරනවා. අමම මං එහෙම කිව්වේ නෑ මං කව නෑ නේක අරස ගන්න තියෙන තොපි කවුද එහෙම පෙස්සම් ගන්න කියලා උමුත් අල්ලලා දාලා දැන් අරස වෙලා තියෙනවනේ චිත්‍රේ ඒකේ බලන්න කඳ උඩට ගියවුන් ඉනිමකට පහින් ගහලා තියෙනවා ඉනිමකේ උඩට ගියන්න උදව් කරපු ඉනිමකට පහින් ගහලා කඩලා තියෙන චිත්‍රයක් තියෙනවා අපි උකට ගමේ තොටේ කියන්නේ ඉනිමකට පහින් ගන්නවා කියලා Taman එතෙන් යනකම් උදව් කරපු දේ විනාශ කරන්න නැතුව අවසාන ඵලයට යන්නේ මේක හරීම අමාරු තේරුම් ගන්න සදාචාරය හරහා තේරුම් ගන්නත් බෑ තර්කයෙන් තේරුම් ගන්නත් බෑ පොදු සමාජයට කියලා දෙන්නත් බෑ නමුත් ඉනිමකට පයින් ගහන්න නැතුව ගොඩ එන්නත් බෑ මොකද මේගොල්ලෝ ඉනිමකට පයින් ගැව්වේ අමාරු කන්දක් උඩ නැගලා ඉනිමක තිබුණොත් බහින්ද හිතෙනවා එතකොට අභිනිෂ්ක්‍මණී ඉවරයි ඉනිමකට පයින් ගැව්වට පස්සේ පුළුවන් නම් කවම් බැන්නම් කවම් උඩ විතරයි ආන්නේ ඒ තීන්දුව ගන්න බැරි නිසා තමයි අපි මේ සංසාරේ මෙතෙක් කලොත් කොච්චර දෝ දන් දෙන්නේ නැති මෙතෙක් කලොත් කොච්චර දෝ සිල් ලකින්නේ නැති මෙතෙක් කලොත් කොච්චර දෝ ධ්‍යාන වඩන්නේ නැති නමුත් මේ මෙතෙක් උදව් කරපේ දානෙට සීලෙට සමාධියට උදව් කරපු මේ ආත්මය මාත්මය කියලා ගත්තදී මමයා කියලා ගත්තදී බොරුවක් බව පෙන්නඳ ඒක පුස්සක් බව පෙන්වන්නට ඒක අනිත්‍ය දෙයක් බව දුක්ඛ දෙයක් බව අසුභ දෙයක් බව අනාත්ම දෙයක් බව පෙන්වන තරම් අපිට පිටකොන්දක් තිබිලා නැහැ. දැනටත් තියනවද කියන්න බෑ. ඒ වගේම තමයි ඒක නැත්තන් නැහැ. ආයේ ඒක හදන්න බෑ. තියෙනවනම් ඒක බේරන්නත් බෑ. ඌ පණිනවමයි ওই වැටෙන් පයින්නවා. ඉතින් ඒ දේ කරගෙන යනකොට මේ ඉඳුරංගේ සහයෝගය අපි ගන්නෙ කොහොමද කියලා. මේ ඇහ කන දිව නාසය කියන්නේ චාරයක් ඇති දේවල් නෙවෙයි. මේගොල්ලේ හික්මවා ගන්න තියෙන එකම මේ හයෙන් එකෙක් තමයි ගන්න තියෙන්නේ මේ මන ආයතනේ සහ ධර්ම ආයතනේ මේ දෙන්නගේ තියෙනවා අතීතේ අනාගතේ ගැටලන්න පුළුවන් හොඳ නරක තීරුම් කර ගන්න පුළුවන් ගතියක් මෙන්න මෙයා පාවිච්චි කරන්න වෙනවා අනික් හය දෙනා ආණ්ඩු මට්ටු කරගන්න ආණ්ඩු මට්ටු කරගෙන ඉවර වෙලා මන ආයතන කියන උඹත් බම්බු ගාපම උඹත් නැහැඳි ගෑවිලා ඵලයක් කියන ඒ උදව් කරලා ගත්ත එකම ඌටත් දෙනවා අර තීන්දුවම ඉතින් ඒකකොට හරි අසාධාරණ විනිශ්චයක් මෙතන තියෙනවා. ඉතින් ඒක නිසා භාවනා කරගෙන යනකොට අපි දැන් අද දවල් අපි ධර්ම සාකච්ඡාවට ගත්ත ප්‍රශ්නයක් අරගත්තොත් ඒක නා වාඩි වෙනවා. වාඩි වෙලා මනස යොදවනවා. මානසිකාරය කියලා එකට කියනවා. නැත්තම් චේතනාව උදව් වෙනවා. පිටක්කේ උදව් වෙනවා. මම ඉන්නේ ඉරියව්වට හිත දාන්න. නැත්තම් හිත නන්නත්තර වෙනවනේ. කාය අනුපස්සනාවට හිත දාන්න එපාය. දාන්න මේ මෙහිවක් තියෙන්න එපාය. මානසිකාරයක් විතක්කයක් චේතනාවක් එහෙම දාන්න. දැන් මට පස්සේ සමහරෙකුට හිත ගත්තට පස්සේ උන ඇතුලේ ආශාස ප්‍රසවාසයක් පේනවා. මේ ආශාස ප්‍රසවාසයේ දිගට හිටියොත් මේ මම දැන් මෙතන හිටියොත් කෙලෙස් අඩු බව අපි සුතමේ ඥාණයෙන් අඳුල්ලා දෙන්න වෙනවා. දීලා කියන පුළුවන්තරම් මේක ඉන්නේ කියලා. ඒ අමාරුයි මොකද ඇහැ එතකොට කරදර කරනවා. රූප බලපන් රූප බලපන් රූප බලපන් කියලා කරත්. කන සද්දහපන් කියලා නැත්නම් අහෙන තත්ත කරදරයි කියලා කරදර කරනවා. නාසය අවධානය ඉල්ලනවා. දිව අවධානය ඉල්ලනවා. කය මේ දේට අමතරව ඉඳගෙන ඉන්න දේට අමතරව ආශ්වාස ප්‍රශ්වාසයට අමතරව මේක පැත්තක සීතල වෙනවා, ඒක පැත්තක බර වෙනවා, ඒක පැත්තක සෑහළු වෙනවා. ගොඩාක් දේවල් පේනවා. අපි හිතමු ඒව පිළිබඳ වැඩි වෙලා ගන්න නැතුව කොහොම හරි ආශ්වාස ප්‍රශ්වාසයේ හිත තියාගන්න පුළුවන් උනායි කියලා. ඒ කියන්නේ ආශ්වාසින් ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට ආනාපානෙන් ආනාපානෙට යන්න අදාගත්තයි කියලා. එහෙම නැත්නම් ටික ටික දිගට මේ කයේ මම දැන් මෙතන තියාගන්න හැදුවයි කියලා. එහෙම තියාගන්න හදපු ගමන් ඕනම අරමුණක විරංජනයක් වෙන්න පටන් ගන්නවා. විපරිණාමයකට ඒක ලක් වෙනවා. විපරිණාමයේ එන්නේ එපා වීම තමයි සිද්ධ වෙන්නේ. අරමුණු මාරු කරන්න ආශාව ඇති වෙනවා. ඒක තමයි තණ්හාව කියන්නේ. එකම අරමුණක බොහෝ වෙලා ඉන්න ගියාම ඒ අරමුණ එන්නේ අපි කියන්නේ ෆේඩ් වෙනවයි කියලා, විරංජනය වෙනවයි කියලා. බුදුන්සේ විරජ්‍යති විමුච්ඡති කියන වචන දෙක පාවිච්චි කරා. ඒ දේ පාවෙනවා. කොහොම දේවල් අමතක කරලා ඒ අරමුණට හිත දාලා අර මුණියේම හිත පැවතුනොත් ඒකේ එපා වීම තමයි භවනාය දියුණුව කියන්නේ. නමුත් යෝගාවචරයට සලුවක සාදාලා නැගිටලා යන්න හිතෙනවා. නැත්තම් යෝගාවචර හිත නිඳර වැටෙනවා. එමනදී යෝගාවචර හිතන මේක වැරදිලා වෙන්නේ නැති මේ ෂොක් එකට දිනුන ආනපන දැන් නැහැ. මේ ඇත්තටමද එහෙම නැත්නම් මේ ගෙනාවු ඔක්සිජන් සිලින්ඩර් තියනවා හදිසියට හුස්ම ගන්න බැරි වුණොත් එහෙම කරන්න කවුරු හරි මට දොස්තර කෙනෙක් ඇවිල්ලා ටග් ගාලා මාස්ක් එක දාලා දෙයිද නැත්නම් මැරෙයිද දන්නේ නැහැ. ඇයි හද්දේ ඉන්නේ හුස්ම ගන්න නැතුව කොහොම ජීවත් වෙන්නේ? ඉතින් යෝගාවචරම තර්ක කරනවා. මේ දේ යෝගාවචරගේ දක්ෂකමට හම්බෙච්ච කන්නේ ඕනේ මරමුණදියා බලහින්නෝ තරමුණ එන්නේ එපා වෙන ගතිය, තැම්පත් වෙන ගතිය. ඒක අහන්න දෙයක් නැහැ. ඒක නිසා අරමුණු වෙනස් කිරීම තමයි අපි කෙලෙස් උපදවන ක්‍රමය. එකම අරමුණේ බොහෝ වෙලා ඉන්නකොට දිවිලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා කියන්නේ. නිතර දැක දැක ඉන්නකොට ඒක නිකන් සුදු පාට වෙන විරංජන වෙනවා. මේක යෝගාවචරයට දරන්න බෑ. යෝගාචර හිතන්නේ බලනකොට අරමුණ ලොකු වෙවි ලං වෙවි වැඩි වැඩියෙන් ආතාව උපදවගෙන එයි කියලා. බුදුරජාණන් වහන්සේ මේ අරමුණ ගන්නෙ මොකටද කියලා දන්නවද? අරමුණක් ඉදිරියට ගන්නෙ අනික් ලෝකේ අමතක කරන්න බෑ නේද? ලෝකයක් අමතක කරන්න නම් එක දෙයකට අවධානය යොමු කරන්න ඕන. ඒ වෙනුවට වාංගුවට අරමුණ ගන්නවා. හැබැයි මේ අරමුණ සාක්කුවේ දාන සුරේක දාගෙන කරඬුක තැම්පත් කරලා ගෙදර ගෙනියන්න දෙන එකක් නෙවෙයි. ඒක දිහා බලනකොට ඒක ගෙවෙනවා. ඉතින් මේ යෝගාවචරය අපි හිතමු මේ බණේ තේරුම් ගන්න කමඨාන සුද්ධ කරගෙන දෙමලේ තේරුම් අරගෙන මේක ගෙවෙනකොට මේ ගෙවෙන්නේ කෙලෙස් මේ වැඩෙන්නේ ප්‍රතිපදාව. ඒ නිසා මම දිගට යන්න ඕනේ කියලා. යම් තැනකදී ලෝකයක් අමතක කරන්න අපි ඉදිරිපත් කරගත්ත මේ අරමුණ තියෙනවනේ. ඒ අරමුණත් ගෙවුනට පස්සේ දැන් ලෝකයක් නැහැ, අරමුණුත් නැහැ. කෙලෙස් නැහැ. ආන්න මෙතෙන්ද ගියාට පස්සේ මේ යෝගාවචරය මේ ප්‍රතිපදාවේ එක උච්ච අවස්ථාවකට ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතනින් එහාට චේතනා නැතුව, අදිෂ්ඨාන නැතුව එහෙම නැත්තම් මේවීමක් නොකර ප්‍රයත්න නොකර අනායාසයෙන් මේක යන්න දෙන්න ඕනේ කියන එක ඒක තමයි අපි අමාරු දෙයක් කියලා දෙන්නේ. භාවනා විසින් භාවනා යන්න යනකන් චේතනත් ඕනේ, අදිෂ්ඨානත් ඕනේ, ඔක්කොම ඕනේ. නමුත් යම් තැනකදී ලකුණු පෙන්වනවා දැන් හරි එයාට හිතගෙන විඳින්න පුළුවන් ද? එහෙම නැත්නම් භාවනාවට භාවනාව යන්න පුළුවන්. අන්න එතනදී හිමීට ඉබ්බෙක් තමන්ගේ අනුබඳු ටික ඔක්කොම ඇතුළට ගන්නා වගේ කුම්බෝව අංගානි සකේ කලාපේ. අරගෙන මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් එතකොට තේරෙන පටන් අරගෙන දැන් ඒ සමතය හරහා අපි හිත යම් ප්‍රමාණයකට කීකරු කරගෙන දැන් බැලීමක් කරනවා. වින දෙයම නැවත නැවත බලන කිසිම දෙයක් නොකර යමක් නොකර මේක දිහා බලාන ඉන්න. ඉතින් මේ වැඩේ යමක් කිරීම හරහා ලබාගත්ත මේ සමාධිය යමක් කිරීම හරහා ලබාගත්ත මේ සමතය යමක් කිරීම හරහා ලබාගත්ත මේ ඒකෝදි භාවය යමක් කිරීම හරහා ලබාගත්ත මේ ඒකාග්‍ර භාවය යමක් නොකිරීම විශේෂයි. අරමුණක් නැති වුණත් කලබල වෙන්න එපා. කය නැති වුණත් කලබල වෙන්න එපා. මේක දිගට පවතිනව අරමුණ තිබුණත් නැතත් කියලා. ක්‍රියා නොකිරීම හරහා. නැත්නම් අකිරිය කියන්නේකෝ හරහා මේක දිහා බලාගෙන ඉඳ ගියොත් අමාරු බව හැබෑව. මෙහාට තේරෙන්න පටන් ගන්නවා මේ මම යමක් නොකලට චිත්ත නියාමයේ අනුව ධර්ම නියාමයේ අනුව පටිච්ච සමුප්පාදයේ අනුව හේතුඵල ධර්මයේ අනුව සම්පූර්ණ කටයුත්ත වෙනවා. මම මෙහෙවේ නැති වුණාට මේක සම්පූර්ණ දුවනවා. එතකොට හරියට කියනවා නම් මේ ලෝකේ තියෙන සෑම යන්ත්‍රයකම කාර්යක්ෂමතාවයේ කවදාවත් 100% නැහැ. ඝර්ෂණයේ තියෙන එකිනෙක කැපීම නිසා, ගෙවීම නිසා කාර්යක්ෂමතාව අඩු වෙනවා. නමුත් හිතාගන්න සදාචල යන්ත්‍රයක් හැදුවයි කියලා කිසිම ඝර්ෂණයක් නැහැ. ඒක හැම වෙලාවෙම වැඩ කර කර තියෙනවා. ගෙවීමක් සිදු වෙන්නේ නැහැ. චරචර සද්දයක් එන්නේ නැහැ. උණුසුමකුත් නැහැ. සදාචල යන්ත්‍රයකට ගියා වගේ මේ ශරීරයත් හිතත් සම්පූර්ණ සදාචල තත්වයකට පත් වෙනවා. ක්‍රියාවක් යනවා. බලන්නෙක් ඉන්නවා. කරන්නෙක් නැහැ. අන්නේ දෙනි ගියාට පස්සේ ආර තීරණ පටන් අර ගන්නවා. අර මෙතෙක්කල් කරමි මම වෙමි මම අරක කරනවා මේක කරනවා කීප එක මෙතෙන්ද ගියාට පස්සේ ඒ අතේ යන්න දිනවා සිටිනදී මම නෙවෙයි සිටිනදී මගේ නෙවෙයි සිටිනදී මගේ ආත්මෙ නෙවෙයි හැබැයි ගොඩක් වැඩ යනවා එතකොට එයා බලන්නේ යමක් දිහා අන්ධෙක් වගේ කිසිම ප්‍රතික්‍රියාවක් නොකර අහන්නේ යම් කිසි දෙයක් පේනවනම් මේ සද්දායතන සෝතායතන තියෙනවා. දැන් ඇහෙන්නේ නම් සද්දායතන සෝතායතන නෙවෙයි. මන ආයතනයටම මනෝ විකාර සද්ද ඇහෙනවා. මනෝ රූප පේනවා. මනෝමය රූප. මනෝපේ ගන්ධ රස දෙක අඩුයි සාමාන්‍ය ලැබෙනවා. නමුත් මනෝමය පහස ලැබෙනවා. අන්නේ එනකොට අර ඉඳුරන් දමණය කරා වගේ මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියලා මේ අකුලන ගතියක් තියෙනනේ කුම්බෝව අංගානි සකේ කලාපේ ඉබ්බෙක් තමන්ගේ අඳු ටික අකුලගෙන සිසිර තරණය කරනවා තද උණුසුමක් ආවත් තද සිසිලසක් ආවත් දැඟලුව තමයි මැරෙන්න වෙන්නේ ඇතුළටලා ඉන්න වගේ මේ කරගෙන ඉඳ ගියොත් මේ යෝගාවචරය අත්විඳිනවා අනින්ද්‍රිය පටිබද්ද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් තොර ඇහ කන දිව නාසය කය මන කියන කයෙන් තොර මන ආයතනේ යම් අවස්ථාවකට එනවා හොඳ සමබරයි හොඳ සමතුලිතයි කරන්නෙක් නැහැ ක්‍රියාව දිහා බලාගෙන ඉන්න පුළුවන් අන්න එතනදී අර 100% කාර්යක්ෂමතාවයටපත් වෙච්ච අන්තරයක් වගේ පිරිචිගතයක් වැඩේනවා සියල්ල සිදු වෙනවා ඒ පිරිචිකමක් මේකේ තියෙන්නේ සන්තුෂ්ටි ගතියක් මේකේ තියෙන්නේ විවේක ගතියක් මේකේ තියෙන්නේ විරාග විස්රාම ගතියක් මේකේ තියෙන්නේ කියලා ගත්තොත් සත්පුරුසයි අයියෝ හරි පාළුයි කම්මැලි නීරසයි බයයි අසරණයි කියවනම් අසත්පුරුසයි මේ උපයාගත් දේ මතම ඕනි තරම් හිතෙන්න පුළුවන් හරිම පාළුයි කිසිම අරමුණක් නැහැ නන්නත්තරයි කොහේ යනවද කියලා දන්නේ නැහැ කියලා අන්න එතනදී තමයි මේ විපස්සනා වෙදී පෙන්ලා දෙන්න උත්සාහ කරන්නේ මේ ආයතන හා සම්බන්ධ ගමනක් තියෙනවා. එක වෙලාවකට ආවට පස්සේ අපිට සමතුලිතතාවයක් ලැබෙනවා සමබර ගමනක් ලැබෙනවා ඉදරන්ට සම්බන්ධ නැහැ. මේ මන ආයතනයේ විසින් ඉදරන්ට සම්බන්ධ වගේ මනෝ රූප පෙන්නනවා මනෝ සද්ද අස්සනවා ඒක දැනගන්න ඕනේ සංඥා විතරයි. රූප සංඥා විතරයි මේක තිබුණට ඇසත්තේ අන්දෙක් වාගේ, කන් ඇත්තේ බීරෙක් වාගේ, ඇහ කන නාසය දිව කය තුනට කියන මුතය කියලා, මුතේ තිබුණට බම්බණෙක් වාගේ, දැනුම තිබුණට මෝඩෙක් වාගේ, පණ තිබුණට මලමිනියක් වාගේ විදිහ මේක බලන්න හිටියොත් අර ඉන්දියා සංගුරු ඉතාමත්ම ගැඹුරු දේ තමයි සංස්කරණය නොකර සිටීම. සකස් කරන්න යන්න එපා. ඇඟිලි ගහන්න එපා. යන එකට යන්න හරි. ඒක නිසා හික්මීම කියන මේ සතුන් නොමැරීම හොරකම් කිරීම ආදී කායික විවනතර කිරීම එකක්. ඒකට කියනවා විචිකම කෙලෙස ඇති හික්මුනා සීල සම්පන්න උනායි කියලා. ඊට පස්සේ මේ පංච නීවරණ ධර්ම ඉඳ දෙන්නේ නැතුව හික්ම ගන්න එක විචිකම කෙලෙස්. විචිකම භූමිය. මේ දෙකම තන්ත්‍ර කරාට පස්සේ යට තියෙනවා අනුසේ භූමිය. අනුසේ භූමියට එකයි කරන්න තියෙන්නේ එතෙන්දි තේරෙනවා කරන සෑම දෙයක්ම ඇහැට වැඩි චුකුණක් වගේ කැවෙනවා. අර සදාචල යන්ත්‍රේ අනාකූල ප්‍රවාහය කරදර කරනවා. පැහැදිලි දෙයට බොරදියක තියෙන නිසා යමක් නොකර සිටීම තමයි අර මෙච්චර වෙලා සුඛයි සුබයි ආත්මයි කියපේක දිහා මේක අනිත්‍යයි දුක්ඛයි අසුබයි අනාත්මයි කියන පැත්තෙන් බැලීලා තමයි මේ යමක් නොකර සිටීම හරහා ඒකට වඩාක් අවශ්‍ය ඉඳුරංගේ ක්‍රියාකාරකම් දැනගෙන ඉඳුරම් පෙන්ෂන් අරින්න ඕන. ඒකට කලින් විවේකම දීලා පරිගෙවල විවේකම අරින්න ඕන. පනස් පාට කලින් පදියක් දීලා කියනවා ගෙදර ගිහිල්ලා බිස්නස් එකක් කරන්න හිටපන් ඕනේ නැහැ. අනිත් වගේ ඉඳුරම් කලින් ඇරලා ඉඳුරම් හරහා කරන දේ සංඥා හරහා කරෙන්ඩන කරනවා. ඒකටත් වග වෙන්න යන්න එපා. ඒකට හිතතර කරදර ගන්න නැතුව ඉන්න පුළුවන් ගතියක් තියෙනවා නම් යෝගාවචරතර තේරෙනවා මේ ඇහත් රූපයත් කනත් සද්දයත් නාසයත් ගඳත් දිවත් රසත් කයත් පහසත් කියන මේ පහත් එක ගත කරන ජීවිතය අපි කියනවා රූප ලෝකේ කියලා රූප ලෝකේ කියන්නේ කාම ලෝකේ කියලා කියන්නේ ඉතින් කියනවා කාම ලෝකේ කියලා මේ ඔක්කොම නැතුව මනසෙන් තියෙනා තත්ත්වයක් වරින් වර චිත්‍ර රූපම වෙනවා වරින් වර මනෝමය සත්‍ය ඇහෙනවා ගන්ධ රස පහස දැනෙනවා හැබැයි ඔක්කොම Taman දන්නවා ඇහෙන්නේ මේ පේන්නේ කියලා කනෙන් නෙවෙයි ඇහෙන්නේ කියලා ආන් එතෙන් ඩාවට පස්සේ ඒකට කියනවා රූප ලෝකය කියලා ඒක තියෙන ඇත්තට රූප සංඥා අන්නේ රූප සංඥාය පුහුණු කරනවා ඒ යෝගාවචරය පුහුණු කරනවා ගුරුත්වාකර්ෂණයත් පුහුණු කරපු ගංගන ගාමියේ අජටාවකාශයට ගිහිල්ලා අජිතාවකාශයේ යානයක ඉන්න කෙනෙක් වගේ ගුරුත්වාකර්ෂණය නැති තැනක වැඩ කරන්න. ඒතකොට පිනවා සියල්ලම මනෝමයයි. සියල්ලම හීනයක්. සියල්ලම මිරිගුවක්. සියල්ලම මායාවක්. හොඳට තමන්ට අත්දැක ගන්න පුළුවන් මෙතෙන්ට ආවෙ නම් ඇහැකන දිවනාසය හරහා. දැන් මන ආයතනෙ විසින් ඒ ටික ඔක්කොම සම්පූර්ණ කරලා දීලා තියෙනවා. ඒ නිසා මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. තතෝනං සුඛමං වේති ඡායාවනපයි. ඊජෝගීම කෙනෙකුට කියන්න පුළුවන් මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝ මෙයා මේ ඔක්කොම තියෙන දේවල් මනෝ පුබ්බංගමයි මනස පූර්ව කරගෙන යන්නේ මනෝ සෙට්ටා මනස මුල් කරගෙන ශ්‍රේෂ්ඨ කරගෙන යන්නේ මනෝ මෙයා හිතින් හවදාගත්ත මනෝ මේ දෙයක් තතෝනම් දුක්ඛමං වේති ඒකෙන ඒ පිළිබඳව බය වුණොත් පාළු ගතියක් කම්මැලි ගතියක් නීරස ගතියක් ආවොත් මනසාචේ පදොත්තේන මනස දූෂණය වෙන්න ගන්න. අර පැහැදි විදියට බොරතිය දාගත්තට පස්සේ එයාට කරත් පිටිපස්සේ ගුණාගේ ගැළ පිටිපස්සේන කරත්තේ වගේ කරන කරන හැම දෙයකම කර්ම රැස් වෙන්න පටන් ගන්නවා. දීර්ඝ සංසාරයක් ලැබෙනවා. ඒ නිසා මේක දිහා බලලා අදිෂ්ඨානයක් කරගෙන යන්න ඕනේ මෙතෙන්ට එනකන්නම් භාවනා කරන්න ඕනේ. මෙතෙන්ට එනකම් භාවනා කරන්න. දැන් භාවනා වෙන්න ඇරලා මේක දිහා බලන්න නම් අර මෙච්චරක් නිච්චං දුක්ඛං නිච්චං සුඛං සුභං අත්තං කියන අරුදී මෙතනින් යාට අපි ක්‍රියාවත් කරලා බෙන්නනෝ යමක් නොකිරීම හරහා ඒක අනිත්‍යයි. ඒ අනිත්‍යය අනිත්‍ය නිත්‍ය කියලා වෙනවා කියලා. මේ අනිත්‍යතාවය නිත්‍ය වශයෙන්ම ඔබ හිතියත් නැත්තේ. ඒක දුකක්. මොනම දෙයක් හදි ඉසුඹලන්නවත් ඉඩ නොතව නලියනවනම් ඒක දුකක්. අපි ජී මගේ නෙවෙයි නම් මොකටේ මේ දුක් වෙන්නේ? අනාත්මෙනි. ඒක එහෙමත් කොහොම වෙ හිටියත් මතත් ඔක තියෙනවා. ඕකට දුක් කරදර ගන්න එපා. ඔබ සුභයක් කියලා ගන්න එපා කියලා මේ ඉඳුරංගේ ඒ රූපී අවස්ථාවේ ඉඳලා
යෝගාවචරය එහාට යන්න පටන් අරගත්තොත් එතකොට තේරෙනවා එහා ලෝකයක් තියෙනවා නෙමේ මනෝ විකාර රූප ඇහෙන පේනවා රද්ද ඇහෙනවා නමුත් ඒකට සැලෙන්නේ නැතුව ඉඳ ගියාට පස්සේ එතනින් එහා තියෙන ප්‍රදේශය ආර්යයන් වහන්සේලාට හොඳට gedera ගියා වගේ දැනෙනවා ඒ වගේම කාට සමානව වැටෙනවා අනාර්ය පුද්ගලයාට මේ කාමසපේට ගිහිලා කයට ආසා කරන ජීවිතයට ආසා කරන කුමරි කුමරි සැප හොයන එකට මහා පාද. හරීම ඒකාකාරයි. හරීම නීරසයි. ඒ කියන්නේ විරාගය හොඳටම ඇවිල්ලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ තියෙනවා විරාගෝ සෙද්ධෝ ධම්මාණ. මේ රාගය දුරු වෙලා නීරසකම ඒකාකාරීකම එනකොට මේ ප්‍රතිපදාවේ දියුණුවක් බව දන්නවනම් ඒක තමයි ශ්‍රේෂ්ඨම ධර්ම. භාවනකට මොකෝ දෙනකොට ඒක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කම්මැලිකම නිසා එක්කෝ නින්දට වැටිලා එහෙනම් ගුරුවරයා මාරු කරනවා. එහෙනම් අරමුණ කලුතෙන් දාගන්නවා. එහෙම නැත්නම් භාවනා මධ්‍යස්ථානේ මාරු කරලා කියනවා මට මේ භාවනා අල්ලන්නේ නැහැ. මේ කියන්නේ මට අල්ලන දේ එතන නැහැ. දිගට ගෙනියන්න බැරි තත්ත්වයට එනවා. ඉතින් ඒ නිසා ඒ මුළු චිත්‍රේ මුළු ගමනම යනකොට ඉඳුරම් කෙරෙහි තමන් දක්වන ආකල්පයේ මේ වෙන පරිණාමය එද විපරිණාමය කියන්න පුළුවන් වුණා නම් එහෙම නැත්නම් මේ රූපාන්තරණයක් වෙනවන්නේ ඒක දැනගන්න නම් මේ සාමාන්‍ය පු탁ජනේ දත යුතු මේ ඇහක් සහ රූපයක් කියන එකක් තියෙනවා කනක් සහ ශබ්දයක් කියලා තියෙනවා මේව එකිනෙකට බැඳිලා මේ හයක් හරහා තමයි මේ උදේ ඉඳලා හැන්දෑ වෙනකම් මේ වැඩ යන්නේ මුලදී නම් පු탁ජනේ හිතනවා මට ඕන්ලන්ට මට රූප බලන්න පුළුවන් මට ඕන්ලන්ට ශබ්ද අහන්න පුළුවන් ගන්ධ රස පහස ලබන්න පුළුවන් ඒ නිසා සියල්ලම සිදුවෙන්නේ මගේ මනාපයට කියලා තමයි නැත්නම් මම කෙරුමා මම අයියා මම අක්කා කියන තමයි අපි පෞල් ජීවිත ගත කරන්නේ නැත්නම් කරන්න බෑ ඇත්තටම කරන්න බෑ නමුත් භාවනා කරන යනට තේරෙනවා විශේෂයෙන්ම සංඥා වලට එනකොට සියල්ල මනෝමයයි මනෝබුබ්බංගමයි මනෝසෙට්ටයි මෙතෙන්දී සාමාන්‍ය ලෝකේ තියෙන රූප ලෝකෙත් එක්ක පටලවා ගන්න යන්න එපා. මේ සංඥා ලෝකේ තේරුම් අරගත්තොත් තේරෙනවා මේ අනුන් පාලනය කරන තියා මොන දේ කරන තියා මේ ඉඳුරන්වත් මට ඕන දේ වෙන්නේ නැහැ. ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් ඉඳුරන්ගෙන් සමු අරගෙන ගියාට පස්සේ තේරෙනවා ඒ ඉඳුරන් මොනව නැති වුණත් මන ආයතනේ වැඩ කරනවා. මන ආයතනේ දුවනවා. මේක දැකගෙන තියෙනවා දැන් මරණපැයි අධ්‍යක්ීම් පිළිබඳ තොරතුරු එකතු කරන පටන් ගත්තට පස්සේ කිසිම භාවනාවක් නොකරපු කෙනෙකුට මරණයට කල් ඇතුව එහ සම්පූර්ණයෙන්ම නොපිනිය. රූප පිළිබඳ ගණඳුනු කරගන්න බැරුව යන. කනට ශබ්ද පිළිබඳ ගණඳුනු කරන බැරි ඉඳුරංගික ක්‍රියාකාරකම් අතර වෙන. මේ මන ආයතනය වෙනමම පැරඩයිම් එක shift කරනවා වෙනමම ලෝකයකට ගිහිල්ලා ඈත තියෙන දේවල් බව පේන්න පටන් ගන්නවා. තමන් ගැන වෙන තැනක ඉඳලා කතා කරන දේවල් පහ ඇහෙන පටන් ගන්නවා. ඔක්කොම තේරෙන්න පටන් අරගත්තා පස්සේ තියෙනවා මේ කයෙන් තමන් මොකද්ද ක්‍රමයකට වෙන් වෙලා ඒක ඇත්තටම කය මැරිලා. මනසෙන් සම්පූර්ණ ලෝකයක් තියෙනවා. ඒක දැන් මෑතක ඉඳලා විශාල විප්ලවයක් ඇති කර තියෙනවා මොනම වෛද්‍යවරයෙකුට හෝ වෛද්‍ය ශාස්ත්‍රයකට ඒක අහුවෙන්නේ නැහැ. ඒ නිසා වෛද්‍යවරු කියනවා ඒක গুপ্ত ධර්මයක් කියලා. නමුත් ඒදී උනාට පස්සේ යම් හේකින් ඒ හිත ආයේ මේ ශරීරයට ආවොත් සම්පූර්ණ කායික සුවයක් ඒ මනසට ලැබෙනවා. ඒ මනසට තේරෙනවාට දැන් ලෝකයට කියන පණිවිඩයක් තියෙනවා කියලා. ඒ මනසට තේරෙනවා මේ කය සනීප කරන්න ඔය බාහිර මොකක්වත් ඕනේ නැහැ. මොනම වෛද්‍ය ශාස්ත්‍රයක්වත් ඕනේ නැහැ මොනම වෛද්‍ය උපකරණයක්වත් ඕනේ නැත්නම් මොනම වෛද්‍යවරයෙක්වත් ඕනේ නැහැ හිත හදාගත්ත ගමන් මේක තක් ගහලා මනෝමේදී මනෝභුබ්බංගමදී එන්න පටන් අරගත්තට පස්සේ දැන් සමහරක් වෛද්‍යවරු මේකට උනන්දු වෙලා තියෙනවා. මොකද මෙතන වෙන්නේ කියලා බලන්න. කොහොමද මේ කයක තියෙන මේ ඉඳුරන් තේරම එක්ක මැරෙන්න පුළුවන් එහෙම නැත්නම් ආයෙත් ඇවිල්ලා ඒ ඔක්කොම අලුත් කරගෙන ලොකු ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ඉගැන්වීම තමයි ඒ කොයි දේත් කරන්න ඉස්සර වෙලා මේ ඉඳුරන් ටික තේරුම් අරගෙන මනාකොට පිහිටොන් ලද මනසක් සහ නොමනාකොට පිහිටොන් ලද මනසක් තේරුම් ගන්න නැතුව මොන භෞතික සම්පත්‍ය හදාගත්තත් ඒක දුකෙන් කියලා කරන්නේ.
ඒ නිසා මනසේ මේ ආකල්ප ටික සකස් කර ගැනීම. එම්බ අපි කියන සම්මාධම් කප්ප කියලා කියනවා. සකස් කරගත්ත කෙනාට තේරෙනවා මනාවට පිහිටවන ලද හිත තමයි සියලු සම්පත ලැබලා දෙන්නේ. නමුත් අපි මෙතෙක් කල ගිය පාරේදී අපි කවදාකවත් මේ හිත හදන වැඩ පිළිවෙලක් ගැන ඉච්චර තැකුවේ නැහැ. අපි බැලුවේ කයට ඇහැට රූප පෙන්වන්නයි ඇහ ලස්සන කරන්නයි. කන සුද්ධ පවිත්‍ර කරලා තියානෙලා කන තත් දස්සන්නයි. නාසයට විවිධ ගඳ සුවඳ හොයලා දෙන්නයි. දිවට විවිධ රස මසවුළු හොයලා දෙන්නයි. කයට විවිධ සුඛෝභෝගී බඩු හොයලා දෙන්නයි. ඉතින් ඒක ඇත්තටම නවීන විද්‍යාවෙන් 100%ක් හොයලා දුන්නා. උදාහරණයක් වශයෙන් කියනවනම් අද මධ්‍යම පාන්තික පුද්ගලයෙකුට එදා ඉන්දියාවේ හිටපු මහරජා කෙනෙකුට ලබන්න බැරි තරම් අද ගෘහෝපකරණ ගෙදරක තියෙනවා. මහරජා කෙනෙකුට ලබා ගන්න බැරි තරම් එදා මහරජවරු හැන්ද රැයට කාලා තියෙන කුණු වෙච්ච සෙවල ගලන දේවල් මොකද අරස කරන්න බෑ ආහාර. අද ඕන කෙනෙකුට ෆ්‍රිජ් එකක් ළඟ තියානේ නරක වෙන්නේ දෝ කන්න පුළුවන්. කාශ්මීර දේශයෙන් ඕනේ සුවඳක් අපිට ඕනේ මධ්‍යම පත්තිකට ගන්න පුළුවන්. ඕනේ සංගීතයක් මොයිදින් බෙක්ද නන්දා මාලිනීද එහෙම නැත්නම් මේ ලතා මංගේෂ්කර්ද වැඩි ගානක් CD එකක් කීයේ. ඕනේ ක්ලාසික මියුසික් එකක් දාගන්න පුළුවන්. රස රූප 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 වහිනිය කන්දියක් කන්දියක් ගන්න තියෙනවා. ගිහිල්ලා බලන්න හිටියන ඕනේ ලෝක දෙයක් බලන්න පුළුවන්. ඒ කොච්චර ලැබුණත් අසහනේ වැඩි වෙලා තියෙන හැටි බලන්න. ඒ කොච්චර වැඩුණත් පරිසර දූෂණය වෙන හැටි බලන්න. කොච්චර වෙන්නත් හිතේ පීඩාව බලන්න. එහෙව් ලෝකෙකනේ අපි ගත කරන්නේ. ඒතියෙදි මේ ඔක්කෝම බලපාන්න මේ මනාකොට පිහිටු ලද කහේ මනාය අතනයයි හික්මවා ගන්න ලද භාවන හිතයි. ඒසා ඉඳුරන් නැතුව භාවනා කරන්න බෑ. ඉඳුරන් යම් ප්‍රමාණට හික්ම වගන භාවනාවේදී සමාධයේදී සතියේදී යම් ප්‍රමාණයකට ආවට පස්සේ ඉද්‍රිය බද්ධ නැති නැත නිරාමිෂකින වචන පාවිච්චි කරන ශාසනය නිරාමිෂ සුකේට ගිය කෙනෙකුට තේරෙනවා අපි මෙතෙක් කල ජීවිතයේ මේ ආමිෂ සුඛයට මොන දහපදුරා දුක් විඳලා තියෙනවද කියලා මොන කැඹිරිල්ලක් කඹරලා තියෙනවද මොන දාශකමක් කරලා තියෙනවද හරියට වේවැල් කූඩේකට වතුර පුරවන්න හැදුවා වගේ ඒ වුණාට අපි ඒක අපි ඒ දේ කරලා තේරුම් ගත්තේ නැති බවේ ලකුණ තමයි අපි අපේ දරුවන්ට මේ ලස්සන රූප ඇතිකරනද ශබ්ද ගන්ධ රස පහස ඇතිකරනද අපි උන්ට දෙන්න තියෙන දායද කියලා ඔච්චරයි දේ කිසිම තැනක කියන්නේ සත්‍යමත් වෙල්ලයි කියලා. කිසිම තැනක කියන්නේ මේ වර්තමාන මොහොතේ ක්ෂණ සම්පත්තිය තුල සියල්ල තියෙනවායි කියලා. කිව්වට උන් අහන්නේ නැහැ. මොකද ලෝකෙම ඉන්නේ අර පැත්තේ. ඉතින් ඒක නිසා සර්වච්ඡන්සේ සඳහන් කරනවා යෝගාවචරයේ පිනව නම් මේ ඉඳුරන් එක තරහ වෙන්නත් එපා. එතකොට ඇඟ ලේඩ වෙනවා. හැබැයි මේ ඉඳුරන්ට ඕන ඕන දේවල් දීලා බේරන්නත් බෑ. ඒක නිසා මම කින්නොයි කියලා හිතාගෙන ආත්ම ශක්තියක් ඇති කරන හික්ම ගන්න සීලයක් ඇති කර ගන්න. ඊට පස්සේ ඒ ආත්ම ශක්තියම යොදාගෙන සමාධියත් ඇති කරන්. ඊට පස්සේ බලන්න ඔය කියන ආත්ම ශක්තිය ඔය මමයා. ඔය ආත්මය කියන එක තියෙන දෙයක්ද නැත්ද දෙයක්ද කියලා. එතකොට බලන්න බේනවා අර වැඩේට ගන්න මෙයා උදව් ගත්තට මෙතනින් එහාට ඒ ඇතිවිච්ච සමාධි ප්‍රඥා සති සමාධි ප්‍රඥා හරහ මේ ආත්ම නිෂේධනය කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේට නාස්තිකවාදී කියලා බයි. සමාධියක් සීලයක් ඇතිකරන්න උදව් කරගත්ත ආත්මයම නිෂේධනය කරන ධර්මයක් දේශනා කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එක පැත්තක අපි අනාත්ම කතාව කිව්වට අනාත්මය තුලින් ලකින්න බෑ. අනාත්මය හරහා සමාධියක් ගන්න බෑ. ඒකට ආත්මය ඇති කරන්න ඕනේ. ඒකට අපි ළඟ තියෙනවා. ඒක පාවිච්චි කරලා ඇති කරගත්ත කායක සතිය හරහා ඇති කරගත්ත සමාධිය හරහා මේ ආත්මය කියලා මමයා කියලා ගත්තීකේ මොකද්ද අහුවෙන්න තියෙන දේ? මොකෙන්ද මේක තියෙන්නේ කියලා විග්‍රහ කරලා බලන්න තියෙන එකම නැත එකම කියන්න හොඳ නෑ. එකක් තමයි චේතනා නොකර යන දෙයට යන්න. අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යාව තියෙන තාක්කල් තමයි සංස්කාර කරන්නේ අපි. අවිද්‍යාව නැති කරන්න කිසිම සංස්කාරයක් කරන්න නැති වෙන්න අදිෂ්ඨානයක් ගන්න ඕනේ. හැබැයි මේ සීල නැති කෙනාට නෙමෙයි මේ කතා කරන්නේ. සමාධිය නැති කෙනාට නෙමෙයි කතා කරන්නේ. සීල සමාධිය ඇති වුණාට පස්සේ මම යමක් නොකර සිටිනවා සංස්කරණේ නොකර සිටිනවා කියනකොට සංකාරපච්ච විඥානං කියන එකේ විඥාණයට පෝර නැතුව යන විඥාණයට පදනමක් නැතුව යන ආහාර නැතුව යනවා. එතකොට යෝගාවචරයට පුළුවන් දැනගන්න මේ සංස්කාර කියන දෙවිය සංස්කාර කියන පුරුක මේ සංස්කාර කියන මැද කොටස තත්පරයකට හෝ කඩාගත්තොත් කඩන්න පුළුවන් බව තේරුම් ගත්තොත් අවිද්‍යාව සහ විඥාණය අතර තියෙන සම්බන්ධය නැතුව යනවා. එතකොට අවිද්‍යාවට ක්‍රියාත්මක වෙන්න බෑ. ඒ නිසා දල සමීකරණයක් හදන්න පුළුවන් අපි නලියන්නේ අපි යමක් වෙනස් කරන්නේ අපි යම සංස්කරණය කරන්නේ අපි මේ කතා ගොතන්නේ අපි මේ ගැට ගැහිලි ගහන්නේ අවිද්‍යාව තියෙන ගන්නවා. අවිද්‍යාව නැත්තම් කතා ගොතන්නේත් නෑ හොයන්නේත් නෑ වෙච්ච දේ දිහා අනායාසයෙන් විනදී හැටියට වෙnderලා සංස්කරණය නොකර චේතනා පහළ නොකර බලා සිටීමේ හැකියාව තමයි තපසේ අන්තිම කෙලව. ඒ නිසා කියන්න පුළුවන් භාවනා කරන තාක්කල් අවිද්‍යාව තියෙනවා. භාවනා සිදු වෙනකොට නම් අවිද්‍යාවක් නැහැ. කරලා 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 සිදු වෙන තැනට යනකම් ගියාට පස්සේ යමක් නොකර සිටීමේ හැකියාව බලනකොට අපිට පුළුවන් කෙටි විරාමයකට අවිද්‍යාව පැත්තකට තියන්න මේ තියන්නේ සංසාර ගානක් ගෙනාවු මෝහ පටල. සංසාර ගානක් ගෙනාවු අවිද්‍යාව චේතනා නොකිරීම හරහා සංස්කරණේ නොකිරීම හරහා හිතාමතා යමක් නොකිරීම හරහා එහෙම නැත්නම් අනායාසයෙන් වෙන දෙයට වින්දැරීම හරහා අර මෝහ පටල කපන්න පුළුවන් ගතිය කියන්න තියෙන්නේ වලංකාරය සුමානක වැඩ පොළු කාර්යයට වරුවයි. නෙලන එකයි තියෙන දඩඩ බඩ ගාලා ඔය මොන වලං හැදුවත් කඩන්න පුළුවන්. නැත්තම් හිතන්නේ වලංකාරයට සුමානයක් ගිය නිසා මට සුමානයක් ඇයි කියලා නෑ. බුදුසසුන අපිට දීලා තියෙන මේ සතිය ඒකෙන් පුළුවන් අර සංසාර ගමනක් ගිය මෝහ පටල ඒ ප්‍රවාහය මොහොතකට කඩලා පෙන්නන. ඒකල කියනවා දැන් සාත්‍ත්‍ර උඹ දන්නවා ඔක දිගට දිගට කඩපන්. එතකොට වලංකාරය වලංග හදන්නේ නැහැ වැඩ නැහැ නේ හදලා මේ හදන්න හද මේ කඩනවා අපි මෙතෙක් කල් ගිරියේ වලං හදලා පුච්චලා උඩ තියලා දහදිය පියපියා දූවිලි පියපියා වලං වලට ආඩම්බර වෙලා හිටියේ දැන් වලං හදන එකත් හදනවා කඩන එකත් කඩනවා. එතකොට මේ සංස්කරණයේ නොකර සිටීම මේ සංස්කාරවලට බුදුරජාණන් පෙන්නන උපමාව තමයි කුඹලා. කුඹල කියන්නේ මැටි වලං හදන එක නැත්නම් ගෙවල් වල උළුස්සේ හදන කාරත් කුඹලා කියලා කියනවා. මැටි වලං හදන එක තමයි සංස්කරණයට බුදුරජාණන් දෙන උපකරණය. අපි කරන්න තියෙන්නේ සංස්කරණය නොකර ඉන්නවා. තමයි තාම අවධානයෙන් කියන සංස්කරණය නොකර ඉන්නේ සීල නැති කෙනෙක් නෙවෙයි සමාධි නැති කෙනෙක් නෙවෙයි සීල සමාධි මට්ටමට ගෙනල්ලා සංස්කරණ නොකර ඉන්න මට්ටමට දැන් යන්න ඕනේ කියන එක Tamanට වැටහෙන්න වැටුණාට පස්සේ ඒ දේශ බලාගෙන ඉන්නවා. ඇත්තත් ඇන්දෙක් වාගේ කන් ඇත්තේ බීරෙක් වාගේ දැනුනේ නොදැනින්නාසේ බලාන ඉන්නකොට තේරෙනවා Tamanට කවදාකත් නොගිය ගමනක්. ඒ වගේම කවුරු මේක දිහා බැලුවත් ඔච්චරම තමයි. ඒකේ ඥාන පිළිම කමක් නැහැ. ඒ නිසා ඔය ප්‍රශ්න විචාරතුක වැඩ පිළිවිලේ අහගෙන ඉන්නකොට තේරෙයි. ඒ කියන කට්ටිය මෙතෙන්න බොහෝ කොට ආසන්න කරලා තියෙනවා. මොකටද මේ යන්න අරින්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ට සැකයක් තියෙනවා බයක් තියෙනවා. දැන් මම මොකද කරන්නේ? දැන් මෙතෙක් කෙනකන් ආපු මමයා ඉස්සරහට අඬ ගහන යනවද නැත්නම් මමයා මෙතන තියලා යනවද කියන ප්‍රශ්න තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ආදර්ශය තමයි මේකට නැවත නැවත හිතපත් කරොත් දවසක තේරෙයි මෙන් එහාට කළ යුත්තේ යමක් නොකර සිටීමයි. දේශ බලාගෙන අවදියෙන් සිටීමයි. ඒකට කියනවා අනිමිත්ත අප්පනිහිත ශුන්්‍යත කියලා වචන තුනක් පාවිච්චි කරනවා. කිසිම නිමිත්තක් නැහැ. ඒ වගේම අමතු බලාපොරොත්තුත් නැහැ. ප්‍රණිදි නැහැ. ශුන්්‍යත මේක තමයි ශුන්්‍යතාවය කියන්නේ. තිබුණට වැඩි හුඟක් සාපේක්ෂ ශුන්්‍යතාවයක් තියෙන මට පුළුවන් ද මේක ජයග්‍රහණයක් විදිහට සලකන්න. ප්‍රතිපදාවක් විදිහට සලකන්න. ළමා කරගත්ත දෙයක් විදිහට සලකන්න කියලා මේක බලාන්න ගත්තොත් ඔයිටි හතාව ගොඩක් යන්න තියෙනවා. මේක තමයි යෝගාවචරය. ඒකට දක්වන අනුග්‍රහය ගැඹුරුම අනුග්‍රහයක්. ගැඹුරුම සීලයක්. ඉතින් ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ අකිරියෙන් යමක් නොකර සිටීමේ නිසා. මේක හරි අමාරුයි පොතක ලියලා කියලා දෙන්න. එතෙන් එනකන් නම් කියතයි. එතෙන් එනකන් මෙන්න මෙහෙමයි මෙහෙමයි කියතයි. මොකද එතෙන් ආවට පස්සේ ඕල් වෝල්ට් එක කරන එක්කන රිටිපණින් එක්කන හයියෙන් පොල්ල අල්ලන්න ඕනේ. උඩට ගියාට පස්සේ පොල්ල විසි කරන්න. නැත්නම් පොල් වෝල්ට් එක දාගන්න බෑනේ යා පැත්තට පොල් අල්ලගෙන හිටියොත් එම් බාර් එකේ වැදිනවා. උඩට යන කම්ම රිටිපයින් කෙනා රිට පාවිච්චි කරනවා. උඩදී ඉහළම මට්ටමේදී පොල්ල විසි කරන ගමන් යා පැත්තට පයින්. අටුවාචාර්යන් වහන්සේලා එක ඒ දවසවල පොල් වෝල්ට් තියෙන්න නැතුව ඇති. එයා කියන්නේ අටුවාචාර්යන් වහන්සේලා කියන්නේ ගංගක යා පැත්තට පයින්ට ඕනේ මිනිස්සයා කිඹුලෝ ඉන්න නිසා පයින්ද්දත් බය. මේ පැත්තේ ඉඳද්ද බය අනතුරුදායකයි. ඒ නිසා යාට පේනවා යහ කන්දේ යහ පැත්තෙන් ආපු ගහක දැල්ලේ ඉල්ලලා තියෙන වැලක්. ඉතින් යා කරන්නේ මේ පැත්තේ නා දූවගෙන ගිහිල්ලා පණිනවා රාජා හෝ මා හෝ ගංගා හෝ කියලා අර වැලට. පැන්නට පස්සේ වැල පැද්දිලා යහ පැත්තට යනවා. හා එහා කෙළවරට ගිය ගමන් අතරින්. පයින්කොට අල්ලන්න ඕනේ ආය කිඹුල මොකද්ද බදාගත්තා වගේ. හෙල්ලෙන්න බැරි වෙන්න අල්ලන්න. ඊට පස්සේ යා කෙලවරට ගිය ගමන් අතාරින්න ඕනේ නැත්නම් ආපහු වැලපැදිලා මෙහෙට එන්න. ඒ නිසා මේ දෙක අල්ලන්න ඕන ලදී හයියෙන් අල්ලන එකත් හරියට පැද්දිලා කෙලවරට ගියාට පස්සේ අතාරින එකත් සංසාරේ එක සැරේයි කරන්න තියෙන නිසා කරපු එක්කෙනෙක් තොරසුරු නැහැ. මන්සන් පොරොත්. ඉතින් ඒක කරන්න ඉසල 3-4 සැරයක් 10-15 සැරයක් පෙන්ලා දෙනවා. මෙතෙන්ද අල්ලපන් මෙතෙන්ද අතහැරපන්. ඉතින් ඒක ඇහුවට කාටවත් කියව දෙන්න බෑ. ඒ සඳහා කරන්න තියෙන ක්‍රමේ තමයි කාය ජීවිත නිර්පේක්ෂව මේකට අප කැප වෙන්නේ. ලুকু සද්ධාවකේ කරන්න ඕනේ. ඉතින් ගොඩාක් කල් භාවනා කරන යනකොට කෙනෙකුට ඒ අවශ්‍ය පෞරුෂත්වය අවශ්‍ය කරන යෝනිසුමංස්කාර ලැබෙනවා. ඒකේ මුල් කොටස තමයි මේ අජ්ජත්තික වශයෙන් බාහිර වශයෙන් ආයතන තීරුම් ගැනීම. ඒක නිසා ඒ ආයතනයක තරහ වීමට කියනවා අත්තකිලමතාන යෝගය කියලා. ආයතන පිනවන එකට කියනවා කාමසුකල්ලිකාන යෝගය. දැන් මේ විස්තර කරපු මාර්ගයේ දෙක මැදින් යන ගමනක්. ඒක නිසා හැම කෙනෙක්ම තීරුම් ගන්න ඕනේ භාවනා ඉහළට යන්න යන්න තමන්ට තමන් පිළිබඳ වගවීම වගකීම වැඩි වෙනවා. තමන්ට තමන්ගේ ගුරුවරයා වෙන්න බැරි නම් කවදාක සෝවන් වෙන්න බෑ. ගුරුරෙක් බාහිර ඉන්න තාක්කල් කවදාක සෝවන් වෙන්නේ නැහැ. අදුගානේ චිත්තක්ෂණ වශයෙන් හෝ මේ වෙලාවේ මම තීන්දුව ගන්න මම කරන්න ඕනේ කෙරව ගමන් එතනම ප්‍රතිඵල අකාලිකෝ ලැබෙනවා. ඉතින් අද දවසේ ධර්ම දේශනාත් වෙනි අකාලිකෝ තමන්ටම තමන්ගේ කටයුත්ත කරගැනීමට ශක්තියක් තහිරියක් බලයක් වීරියක් පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා